ගෞරවනීය මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්ඛවේ කම්ම නිරෝධෝ පස්ස නිරෝධෝ භික්ඛවේ කම්ම නිරෝධෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධර්ම දේශන මාලාවේ 6 වෙනි ධර්ම දේශනාවටයි මේ මාතෘකා තැබුවේ අද සම්මත වර්ෂයේ දෙසැම්බර් මාසෙ 15 වෙනිදා දවසේ ඉතින් මේ වෙනකොට සභාවේ ඉන්න බොහෝ දෙනා දන්න පරිදි මේ ධර්ම දේශනා මාලාව ප්‍රධාන වශයෙන්ම කර්මය නැත්නම් කම්ම කියන පාලි වචනය සම්බන්ධ කරගෙනයි පවත්වාගෙන ඉන්නේ. ඉතින් කම්ම කියන වචනේ අපට ඉස්මතු කරලා දෙන්නේ සර්වජන් වහන්සේ විසින් දේශනා කරන්නට එවිච්ච නිබ්බේධික සූත්‍රය. ඒ නිබ්බේධික සූත්‍රය අංගුත්තර නිකායේ චක්කනිපාතේ සංග්‍රහ වෙලා තියෙන එක. ඒක මේ කර්මය නැත්නම් කම්ම කියන වචන වගේ නැත්නම් ඒ දර්ශනය වගේ මාතෘකා නැත්නම් කරුණු නැත්නම් දර්ශන හයක් දිගේ සරුවචන් වහන්සේ මේ නිර්වේදය අවබෝධි විස්තර කළ දෙනවා. ඉතින් එහිදී ඒ හැම මාතෘකාවක්ම කර්මය ගත්තොත් කර්මය කියන්නේ මොකද්ද? ඒ කර්මයට ආසන්න කාරණා මොකද්ද? ඒ නිදානය කොහොමද? ඒකේ විවිධාකාරයෙන් අතුවිති විහිදී වැවෙන හැටි කොහොමද? ආදී වශයෙන් හැම මාතෘකාවක්ම සර්වඥාන්සේ හරීම ක්‍රමවේදයක් අනුව කාටත් සුතමේ ඥානියත්, චින්තාමේ ඥානත් ඒ වගේම භාවනාවකට තුරු දෙන විදියටත් විසිතුරු විභාගයක් කරනවා. කර්ම පිළිබඳව අපි ඒ අනුව ඇවිල්ලා තියෙන්නේ කම්ම නිරෝධය පිළිබඳව සර්වඥාසික විග්‍රහයට. ඊට කලින් අපි මේ කර්ම කියන එක අඳුනගත්ත චේතනාම්බික වේකම්ම වදාම කියන වචනෙන් ඒ වගේම කර්මය හටගන්ම දැන් අපි නිරෝධය පැත්ත කතා කරනා වගේම නිදාන සම්භවය පස්සේ වශයෙන්ම තමයි පේන්නේ. ඒ වගේ මේ විවිධ විපාක ඒ වගේ මේ වගේ විවිධ වේමත්තතා විවිධතා සර්වඥාසී කෙටියෙන් සඳහන් කරපුවා. අපි දවසින් දවසට අපේ ශක්ති ප්‍රමාණය විග්‍රහ කරගත්තා. ඒ විදිහ විග්‍රහයක් කරලා අද භාවනාවකට ගැලපෙන විදිහකට යම් කිසි කෙනෙක් මේ කම වටේින් විපාක වටේින් කෙලස් වටේින් නැත්නම් මේ තිපරි වටේින් එහෙම නැත්නම් සංසාර වටේ එහෙම නැත්නම් මේ ඉපදී මැරීම ආදී දුකෙන් ගැලවීම සඳහා කර්මයෙන් නිදහස් වෙන හැටි කර්ම නිරුද්ධ කරන හැටි කර්ම ක්ෂය කරලා දාන හැටි කර්ම වැය කරලා දාන හැටි පිළිබඳවයි අර පසුබිම් විභාග විස්තරයෙන් පස්සේ මාතෘකා තියන්නේ. ඒක සඳහා ප්‍රශ්න ගන්නේ කතමෝච භික්කවේ කම්ම නිරෝධෝ මහනිමම දැන් කර්මය කියලා තියලා තිනවා ඒක අතුවිති වීදී බෙද හැටි කියලා තිනවා හට ගන්න හැටි කියලා තිනවා ඒ විවිධ විපාක හැකෙන්ලා දීලා තිනවා යනු අද මම උඹලට නැත්තම් මම දැන් මේ වෙලාවේ උඹලට ඒක ගෙවම් කරන හැටි දී මතක් කරලා දෙන්නයි අවධානය යොමු කරවන්නයි මේ කර්ම නිරෝධය ගැන කතා කරන්නේ. ඊට පස්සේ පස නිරෝධෝ බික්කවේ කම්ම නිරෝධෝ කියන වාක්‍යයෙන් යම් තැනක යම් කිසි කෙනෙකුගේ ස්පර්ශාගේ නිරෝධයක් වෙනවනම් එකමයි කර්ම නිරෝධය. ඉතින් අපි හිතවද ගන්න කියනවා යම් කිසි කෙනෙක්ගේ ස්පර්ශංගේ නිරෝධය දැක දැක දැන දැන සිදුවෙනවනම් එකමයි කර්ම නිරෝධය, සංස්කාර නිරෝධය, චේතනා නිරෝධය, අවුල මේ කෙලෙස් වල නිරෝධය, මේ සංසාර දුකේ නිරෝධය. ඉතින් ඒ නිසා ඒ සියලුම ඒ බරපතල සංකීර්ණ ටික සංකීර්ණතා ටික මේ එක ස්පර්ශයට අඩු කරලා අපිට යම් ක්‍රමයක් තියෙනවා නම් ඒ ස්පර්ශය වැඩි වෙන්නේ මෙහෙමයි අඩු වෙන්නේ මෙහෙමයි ගෙවෙන්නේ මෙහෙමයි කියලා දැනගෙන ඒ භාවනාවකදී නැත්නම් නිවන් ගාමී නිර්වේද ගාමී සංසාර වටෙන් ගැලවෙන ආකාරයට කටයුතු කරනකොට ස්පර්ශයගේ Nirodhe තමයි වග වෙන්න වෙන්නේ සොයා බලන්න වෙන්නේ. ඉතින් ඒක තමයි අද අපේ දවසේ තේමාව. ඉතින් අපි ඒ සම්බන්ධව කතා කරනකොට මේ ස්පර්ශයගේ ජීවන් කිරීම, ක්ෂය කිරීම, වැය කිරීම, Nirodhaya ගැන කතා කරනකොට සර්වචනාසික විග්‍රහය අනුව මේ පංචවෝකාර භවයක් ඇති මනුෂ්‍ය සත්වයාට එක චිත්තක්ෂණයක ආයතන හයකින් ස්පර්ශ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒවට අපි කියනවා චක් ආයතන, සෝත ආයතන, ගන්ධ ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන කියලා. ඒ ආයතනයක් කුප්පණ්ඩ ස්පර්ශයක් ලබා දෙන්න, හැපීමක් ලබා දෙන්න ඒවට ආවේනික වූ අරමුණු තියෙනවා. ඒවට කියනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියලා. ඉතින් මේව හරියට වැඩ කරන්නේ ඉතාමත්ම හොඳට පිළියෙල කරගත්ත කම්පියුටරයක වැඩ කරනවා වගේ රූප රම්මණයක් ඇවිල්ලා ස්පර්ශය ලබන්නේ කිචි කමන්නේ චක් ආයතනේ පමණමයි. එතෙන් චක්කු ප්‍රසාදේ පමණමයි. ඒ රූපයක් ඇවිල්ලා කනට වැදුනට, නාසයට වැදුනට, දිවට වැදුනට, කයට වැදුනට ඒකේ මොකක්වත් ස්පර්ශයක් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම ශබ්දයක් ආවොත් කනේ ශෝත ප්‍රසාදේ තමයි කිචි කවන්නේ. ශෝත ප්‍රසාදේ තමයි කුප්පයි. ශෝත ප්‍රසාදේ තමයි ස්පර්ශ ලබා දෙන්නේ. ඒ වගේම නාසයක් සහ ගඳක් අතර සම්බන්ධෙත් ඒක එහෙමම ගඳක් ඇවිල්ලා ඇහැට කනට වැටෙනකොට අපිට දැනෙන්නේ නාසයටම තමයි දැනෙන්නේ. ඒ වගේම රසයක් දිවට පමණයි දැනෙන්නේ. අනිත් අංග වල ගෑවුනාට මේක තීත්ත රස, මේක ඇඹුල් රස කියලා දැනෙන්නේ. ඒ වගේම ස්පර්ශයක් කියලා අපි සඳහන් කරන පොට්ටබ්බ ධාතුව මේ බාහිරේ පටවි ආපෝ තේජෝ වායෝ නිසා මේ කයේ තියෙන ඔපේට එහෙම නැත්නම් කයේ තියෙන ප්‍රසාද රූපයට ගැටිච්චාම ඒ ගැටුනේ උණුසුමක්, ගැටුනේ ශීතලක්, ගැටුනේ කන දෙයක්, ගැටුනේ ශීතල දෙයක් කියලා කීවා ගන්න ස්පර්ශ කරගන්න හැකියාව කයේ තියෙනවා. ඊට පස්සේ ධර්ම කියන කොටස ඇවිල්ලා මනසට වැදිච්චාම මනසට තේරුම් අරගන්න පුළුවන් මේක රූපයක් නෙමේ, ශබ්දයක් නෙමේ, ගන්ධයක් නෙමේ, රසයක් නෙමේ, පහසක් නෙමේ, ධර්මයක් කියලා. ඉතින් මේව ඇත්තටම අපේ දක්ෂකම් නෙවෙයි, මේව අපි පෙරපින් කරපු නිසා පංචවෝකාර භවයක් ලැබිච්චාම අපිට ඒ තොගේට හම්බෙන දේ මනුෂ්‍යාත්ම භවය කියලා කියන්නේ මේකයි. ඉතින් මේක පිළිබඳව මේ වගේ විග්‍රහයක් වෙන දර්ශනික උගන්වන්නේ නැහැ. සර්වඥාංශ මේක බොහොම ලස්සනට මේ විග්‍රහය පෙන්නනවා. එතකොට මේ විග්‍රහය දැන් මොකද නෙමෙයි අත දාන්න. නමුත් මම පසුබිම සකස් කරගන්න ඕන නිසා මතක් කිරීමක් වශයෙන්මයි මම මේ මතක් කරන්නේ. එතකොට අපි දන්නවා ඇහැට රූපයක් වැච්චාම අපේ හිත ඒ දිහාවට යොමු වුණොත් නැත්නම් හිත ඇහි පහළ වුණොත් අන්න මේ තුනේ එකතු වීමට ස්පර්ශය කියලා කියනවා. චක්කු ප්‍රසාදේ තියෙනවා, බාහිර රූපක් තියෙනවා. මේක හොඳට මතක තියාගන්න. චක්කු ප්‍රසාදේ දවසේ පැය 24ම ඇරිලා තියෙනවා. ඔන්නම් කිතාගේ ඇත් එක භාගෙන ඉන්න වෙලාවෙ නැහැ කියලා. දැන් මාළුවාගේ ඇත් දෙකට ඇස් තිල්ලක් නැහැ. ඒ නිසා පැය 24ටම ඇරලා. මාළුවාට කිසිම නිින්දක් ඇති සතෙක් නෙවෙයි. ඒ වගේ අපි කියනවනම් සාමාන්‍ය ඇත් දෙක ඇරලා තියෙන හැම වෙලාවෙම චක්ක ප්‍රසාදේ වැඩ. විශේෂයෙන්ම අන්ධ නැත්තම්. විශේෂයෙන්ම පරිසරයේ ආලෝකයේ කියනවනම් අන්ධකාර නැත්තම්. ඒ වගේම රූපත් ඕනි තරම් බාහිරේ තියෙනවා. නමුත් රූපයක් දැකීම සිදුවෙන්න නම් අපේ හිත අනිකෝ සියල්ල බැහැර කරලා ඇහි උපදින්න ඕන. ඇහි උපදපු ගමන් ඒ වෙලාවට ඉදිරියට මුලිච්ච වෙච්ච රූපය, ආපතගත වෙච්ච රූපය හඳුනගැනීමේ හැකියාව සිද්ධ වෙනවා. ඒ නිසා ඒක සර්වඥාන්සේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ඇහැ තියෙනවා නිතරම ඔපේ. එළිය වර්ණ රූප ඕනි තරම් තියෙනවා. නමුත් දැකීම නම් චක්කු චක්කායතන ඇතුළේ ස්පර්ශය සිද්ධ වෙන්නේ හිත එතෙන්ද එන්න ඕන. ඒ කියන්නේ කනප් එක කනප්පුව කියන ගුරුපකරන්නේ කකුල් තුනෙන් හැදිලා තියෙනවා. ඒ කකුල් තුනෙන් එක කකුලක් හරිය නැත්නම් ඒක වැටෙනවා. ලිග්ගල් තුන තමයි මුට්ටියක් කෙලින් කරන්න අපි තියාගන්නේ. එක ලිග්ගලක් හරිය නැත්නම් වැටෙනවා. ඒ වගේ ඒ ලිග්ගල් තුනෙන් චක්කු ප්‍රසාදයක් සජීවීව හොඳට කොයි වෙලාවෙත් තියෙනවා. වර්ණ රූපේ සංධාන එළිය තියෙනවා. නමුත් තුන්වෙනි ලිග්ගල තමයි ඇහි පහළ වෙන හිත. ඉතින් මේ ඇහි පහළ වුණත් කනේ පහළ වුණත් නාසයේ දිවේ කයේ කොහේ පහළ වුණත් හිත එකයි තියෙන්නේ. ඔතන තමයි අපි බොහොම සූක්ෂමව තේරුම් ගන්න ඕනේ මේ හිත කොතෙන්ද එළඹිලා පෙළඹිලා වාසය කරන්නේ. එතන ඉතුරු දෙක කොහොමඩත් ඉදිලා තියෙනවා. මේක ගිය ගමන් ඒ ඇති වෙන සංකලනෙට ස්පර්ශය කියලා කියනවා. මේ තින්න සංගති පස්සෝ මේ තුන එකට ගමන් කරන තාක්කල් ස්පර්ශය සිද්ධ වෙනවා. ඒක නිසා අපිට චක්කු සම්පස්ස කියලා එකක් ලැබෙනවා. මේ විදිහටම විනාඩි දෙක තුනක් විස්තර කළොත් සෝත සම්පස්සය කියලා එකක් ලැබෙනවා. සද්දත් ලෝකේ ඕන තරම් තියෙනවා. කම්බෙරෙත් විවෘතයි. ඒ නිසා හිත යම් වෙලාවක කනට ගියොත් ඒක සෝත සම්පස්සය ඇති වෙනවා. එතකොට පෘථග්ජන ලෝකයේ රූප ලෝකයේ නැත්නම් වර්ණ රූප බලන ලෝකයක් සද්ධාහන ලෝකයක් කියවම දෙකක්. ඒක නිසා පුද්ගලික පැත්තෙන් බannකොට තමයි ලෝකෙට සම්බන්ධ වෙන්නේ රූප දැකීම හරහාද ශබ්ද ඇහිීම හරහාද කියලා ලොකු වෙනසක් තියෙනවා. නමුත් යාන්ත්‍රය නම් එකයි. රූපෙට සම්බන්ධ වෙන්නේ නැහැටි ශබ්දකට සම්බන්ධ වෙන්නේ නැහැටි යාන්ත්‍රණේ එකයි. ඊගාව නාසයේ සර්වඥතේ සඳහන් කළ තිනු එලුකුරේක හැඩය ඇති කුහරයක් තියෙනවා මේ තරුණ ආස්තිවර වෙන තැන. එලි හිස් කපලයක පේන දිනවා. අන්න ඒක වටේ ගන්ධයට සංවේදී වූ ඝාණ ප්‍රසාදේ පිහිටලා තියෙනවා. ඒ චුස්ම ගන්න වාරයක් පාසා අපිට ඒ වාතයේ තියෙන ගන්ධ සුවඳ දැනෙනවා. ඒකේ ඒ අනුව හිත ඇහැට යන්නේ නැත්නම් කනට යන්නේ නැතුව බැරි වෙලා හරි නහයට ගියොත් මෙතන පහළ වුණොත් එතකොට නාසී ගඳ දැනීම සිදු වෙනවා. එතකොට අපි ගහනම් පස්සේ කියලා කර ගියේ. ඊට පස්සේ දිවේ තියෙනවා රස හයක් හඳුනාගැනීමේ ශක්තිය. ඉතින් ඒක නිසා ඒ වගේ රසනහර කියලා කියනවා. ඒ රසනහර තුඩු වලට මොනවාරි ආහාරයක් පරිච්ඡාන තව වසක් විසක් පරිච්ඡාම ඒ අණුව එක තිතයි, එක පැණි රසයි, එක ඇඹුලයි, එක කටුකයි, එක ලුණු රසයි ඇඟිලි රසය ආදි වශයෙන් මේ රස හයකට බෙදා දක්වීමේ හැකියාව දිවේ තියෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්න හිත ඇහැට යන්නේ නැතුව කනට යන්නේ නැතුව නාසයට යන්නේ නැතුව දිවේ පහළ වෙනවා. ජීවා විඥානේ පහළ වෙච්චාම එතන ඒ සිටින රස දැනීමට අපි කියනවා ජීවා සම්පස්සය කියලා. එතකොට හිත මනෝ මනායතනෙටම ගිහිල්ලා ධර්ම කොටාස උනුසු අපිට කැමැත්ත අකමැත්ත තරහව ඒත් වගේම ඊර්ෂ්‍යාව සතිය ආදී ධර්ම කොටාස පහළ වෙනකොට හිත මනායතනෙට ගිහිල්ලා ඒ දෙහි රූප පේනව නෙවෙයි ඒ වෙලාවේ ශබ්ද නෙවෙයි කඳ රස පහස නෙවෙයි අර හිතට දැනෙන ඒ ආකල්ප ඒ වගේම වර්ණ ගැනීම ඒ වගේ එක එකක් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් තරමටම ස්පර්ශය හරි පිරිසිදුයි. ඒක නිසා පුද්ගලයෙක් ඕනම වෙලාවක අවදියෙන් ඉන්න වෙලාවක යාට හිතට යන්න පුළුවන් දොරටු හයක් තියෙනවා. ඇහැ කියන දොරටුවියොත් රූප බලන්න පුළුවන්. කන කියන දොරටුවියොත් ශබ්ද අහන්න පුළුවන්. නැහැ කියන දොරටුවියොත් ගඳ බලන්න පුළුවන්. දිව කියන දොරටුවියොත් රස බලන්න පුළුවන්. කයට ගියොත් පහස ලබන්න පුළුවන්. මන ආයතන ගියොත් ධර්ම කොටස දැනගන්න පුළුවන්. ඉතින් ඒ අනුව බලනකොට අපි උදේ ඉඳලා හැඳ වෙනකන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස විශ්ේ කටයුතු කරනකොට යම් කෙනෙක් මේ හිත පිස්සු ඇදිච්ච වඳුරෙක් පිටිපස්සේ එලවලා ගිහිල්ලා කොයි අත්තෙන් කොයි අත්තට පයින්වද කියලා පොත්ත බීම් කරනවා වගේ කොයි වෙලාවද ඇහි තියෙන්නේ, කොයිලද කනේ තියෙන්නේ, කොයිලද නාසයේ තියෙන්නේ කියලා බැලුවොත් පිස්සු නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. පිස්සු වඳුර විතරක් නෙමෙයි බලන විදිහටත් පිස්සු ඇදෙනවා. එකක් පැහැදිලි වෙයි කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. මොනම විදියකින්වත් කියන්න බෑ ඊගාව චිත්තක්ෂණේ රූපයක් බලයිද සද්දයක් අහයිද ගඳක් බලයිද රසක් බලයිද කියලා මොනම විදියකින් කියන්න බෑ. පුදුමාකාර අසරණ ගතියක්, නැහැදිච්ච නොසන්ඩාල ගතියක්, කීවාන ආහන ගතියක් මේ හිතේ තියෙනවා. ඉතින් ඒක manussත්වයක කහඹ වෙච්ච මේ අතිරණ ශක්තිය නියම විදිහට ස්වභාවික වරණයට වැටුනොත් මනුෂයා පරිණාමයෙන් ඉහළට යනවා. මනුෂයා මේ ස්වභාවික වරණය හෝ තමන්ගේ සුභ සිද්ධිය හෝ ආධ්‍යාත්මික නොදැන මේ රූප තිබුණ පළියට, සද්ද තිබුණ පළියට, ගන්ධ රස පහස තිබුණ පළියට, ඇහැ කන දිව නාසය තිබුණ පළියට ඒකට කිසිම චාරයක් නැතුව හැසිරෙන්න ගත්තොත් මනුෂයා තිරිසන් මට්ටමට වැටෙනවා. ඉතින් ඒ නිසා භාවනාවකින් තොරව එහෙම නැත්නම් මේ ස්පර්ශය පිළිබඳ හැදෑරීමකින් තොරව අපි මේ යන්ත්‍රයේ පාවිච්චි කිරීම පිළිබඳව බටහිර මිනිස්සෙක් කියන්නේ අපිට හොඳ වචන යන්ත්‍රයක් හම්බෙලා තිනව හෑන්ඩ්බුක් එක නැතුව. ඒ පාවිච්චි කරන තොරතුරු නේ අපි අරෙන් මිරිකනවා මෙහෙන් මිරිකනවා අවුරුදු 120ක් මේ යන්ත්‍රය පාවිච්චි කරත් අපිට මේක පාලනය කරන්න බෑ. ඒ වගේම අපිට කියන හැම කෙනෙක්ම කිසිම කෙනෙක් මේ අන්තරයේ අත්පොත අරගෙන බලලා නෙවෙයි මේක වැඩගන්නේ. ඒකට මේ අත කාලේ තියෙන හොඳම නිදර්ශනය තමයි ඒ කම්පියුටර්ස් ඉගෙන ගන්න ඕනේ නම් කෙනෙකුට ගිහිල්ලා හොඳ දක්ෂ කම්පියුටර් ක්ලාස් එකකට ගිහිල්ලා ඒ ගුරුරේ කරා මාස ගණන් ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් කීබෝඩ් එක තද කරලා ඉගෙන ගන්න. දැන් වරුදු 3-4 ළමයි ඔය කිසිම කම්පියුටර් පන්තිකට යන්නේ නැතුව තාත්තට අමාරු වෙච්චාම ඊළඟට ගිහිල්ලා තෝරලා ගෙනත් දෙනවා. ඉගෙන ගන්න කියලා තිබුණා කීබෝඩ් එකක් උඩ රිලෙවෙකට නටන්න දුන්නොත් කොයි වෙලාවක හරි ඔය කීබෝඩ් එකේ E = mc² කියලා වදින්න ඉඩ තියෙනවා. අයින්ස්ටයින් මහාලු කොට හොයාගත්ත සමීකරණේ ඌ ගහගෙන යනකොට රිලෙවෙකට නටන්න දුන්නොත් කීබෝඩ් එක උඩ ඔය අමුආරු සමීකරණ ඕනෙලාවක වදින්න පුළුවන්. අර පිස්සටත් ඒ පොට්ටයක් ඇදලා තියෙනවා. අයින්ස්ටයින් කියන පිස්සලත් රිලෙවෙක් නම් ගොඩයි පොට්ටයක් ඇදලා තියෙනවා. අපි උට නොබෙල් ප්‍රයිස් දීලා ලොක්ක කරලා දඟලන්නේ බුදුහාමුදුරුව මේ මුළු කීබෝඩ් එකම දැනගෙන. මේකට නගින පිස්සු රිල වගේ හැටි දැනගෙන උන්වහන්සේ කිව්වේ මේකේ කිසිම චාරයක් නැහැ කියලා. ඒක නිසා දෙනවා නම් නොබෙල්ම තමයි දෙන්න තියෙන්නේ. බෙල් එක තියෙන බයිසිකලයක්වත් දෙන්න වටින්නේ නැහැ ওই ප්‍රයිස් වල. එතන යම් කිසි කෙනෙක් එවැනි වූ මේ යන්ත්‍රයේ මං ලැබුවේ පෙරපින් කරලා බුද්ධෝත්පාද කාලයක අනිමට කොච්චරත් මේ ලෝකේ කොරු අන්ධයෝ ඉන්නේදී මට මේ අංග පුලාවක් සහිත මේ යන්ත්‍රය ලැබිලා තියෙනවා. මේ අනික් කට්ටිය වගේ පැනලා ගිහිල්ලා මේ යන්ත්‍රය පාවිච්චි කරපෙක තමයි සංධාරය පුරාවට ගෙරුවේ. අනේ මම මේකේ අත්පොත කියවගත්තා. අත්පොත කියවල ඉවරලා මේක අර ඔය ආතසික්ලක් හැදුවේ අර ස්පේස් ඔඩිසි චිත්‍රපටිය වගේ යන්ත්‍රයේ මාව පාවිච්චි කරන වෙනුවට යන්ත්‍රයේ මාව දාසකත්වයට ගන්න වෙනුවට මම කවදද මේ යන්ත්‍රයේ දාසකත්වයට ගන්නෙ? ඔන්න ඔය ටික තමයි ශික්ෂාව කියන්නේ. මේ යන්ත්‍රයේ විසින් මාව මම ඇහිලා අපි ඊතාවන් ඉන්න මේ හොල්මන ඕනේ ඕනේ දිහාට නාස්ලනෝ දාගත්ත මිහරකෙක් වගේ අදිනවනම් යන්ත්‍රයේ අපිව පාලනය කර. අපි දාසයි. අපි එක එක රූප පෙන්නකොට ඔන්න රාගෙමතු වෙනවා. ඔන්න ද්වේෂෙමතු වෙනවා. ඔන්න රද්දයක් ඇහෙනකොට රාගෙමතු වෙනවා. ද්වේෂ මොන විදිහෙන් නැතර කරන්න බෑ. ඒතර ප්‍රශ්නයක් එනවා මේ පින් කරලා ලබාගත්ත මේ මැෂින් එක මගේ ස්වාමියාද මගේ දාසයාද කියලා. තන්නික් කරම ස්වාමියා. අපි මැරෙනක මොහොතේ විතරයි තේරුම් අරගන්නේ මේ අන්තරේ මට අයිති නැතිකක් බව. මේ අන්තරේ මං කින දේ අහන්න නෙමෙයි මාර්යා මේක දීලා තියෙන්නේ අපි සංසාරේට කෙලස් උපදවන්නේ. අපි මේක නාවණ්ඩයි කවණ්ඩයි පොවණ්ඩයි තමයි ඔය දවසේ පැය 24ම ගත කරන්නේ අතිරේක කාල වැඩ කරලා ඕවර් ටයිම් කර කර හම්බ කර කර මේ කය සනසණ්ඩාය හදා. හැබැයි එකයි දැනගන්න වෙන්නේ මරණ චිත්තක්ෂණේ මේ කය හෝ මේ හිත කවදාකවත් මට ඕනේ න්‍යායපත්‍රයට මේ වැඩ කරන්නේ මට එකයි කරන්න පුළුවන් ඉන්නේ කයට ඕනේ න්‍යායපත්‍රයට වැඩ කරද්ද හැකේ. ඒකට කියනවා මම දාසයි, මම බැලෙයෙක්, මම වාලෙක්. ඒ නිසා කේමනන්ද ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන්නේ අපි කාමරාජිනියගේ කාමරාජධානියේ බත් බැලියෝ කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකම් පහඳිනවා මේ හය දොර සම්පූර්ණ කරා. මේ හය දොර පිනවන්න. නමුත් කිසිම කෙනෙකුට කියන්න බෑ ඊගාව චිත්තක්ෂණය මම ඇහෙන් පිනවන කෙනෙක් වෙයිද කනෙන් පිනවන කෙනෙක් වෙයිද කියලා. ඒ නිසා මේ ස්පර්ශය කියන මාත්‍රකාව දිගේ අපි මුල ධර්මානුකූල මේ වගේ ගවේෂණය කරගෙන යනකොට සර්වඥාන් වහන්සේ අපිට ආර්දනා කරනවා ස්පර්ශ හයක් තියෙනවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. මේ හයම එකවර වැඩ කෙරුවොත් එහෙම නැත්නම් අර විදියට පිස්සු අඳුරේ කට්ටෙන් අතර පයින් ඉඳලා වැඩ කෙරුවොත් කදාකත් මේක නිරීක්ෂණය කරන්නත් බෑ, මේක ඉගෙන ගන්නත් බෑ, මේ ෆෑන් එක කරකෙද්දි මේක ෆෑන් එකේ තටු ගන්න කියන්න බෑ. එනිසාමිට මේකේ තටු තුනද හයද කියලා දැනගන්නක නතර කරන්න. මේ වේගය අඩු කරන්න ඕන. ඒ වගේම 230 කරන්ට් එක එන ජෙනරේටරයක් මේ පැත්ත එන්ජින් එක මේ පැත්ත ඩයිනමෝ එක කියලා දෙක වෙන් කරලා දැනගන්න කරන්ට් එක තියෙද්දි බෑ. දුවද්දි බෑ. මොකද ඒක විනාඩියකට 1500 වාරයක් හැරගෙනකොට ඒක පිස්ටන් වැඩ කරන හැටි, වීල් වැඩ කරන හැටි, කෑම් වැඩ කරන හැටි අල්ලන්න බෑ. ඉතින් මේක පොඩ්ඩක් වේගය අඩු කරන්න වෙනවා. ඒ වේගය අඩු කිරීම අපිට මේ ලැබිච්ච වටිනා සංසුන්දර ජීවිතයේ රසාස්වාදය අඩු කරනවා වගේ. ඒ නිසා අපි අර පුදුමාකාර වේග රැල්ලකට අහු වෙලා මේවා පිනවන්න, මේවා පුරවන්න උත්සාහ කරාට මිත්‍යක කවදාකවත් මනුෂ්‍ය ජීවිතේ මනුෂ්‍ය ලෝකේ කවදාකවත් පුරවලා සන්තෝෂ වෙච්ච කෙනෙක් මැරිලා නැහැ. මැරිච්ච හරියක් මැරෙන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ. ඌනවමයි සම්පූර්ණව නෙවෙයි. අതൃප්තිකරවමයි. කවදාකවත් තෘප්තිති පත්‍ර නෙවෙයි. කාමදාසමයි. ඒ තීදී තවි හැමදාම මේ කාමයට පහඳින් නිසා අපිට මේ ස්පර්ශය කියන මාතෘකාව කරන්න යනකොට සර්වඥා වහන්සේ අපිට ඒ සාරාංශික කල්පලක්ෂයක් කරපු පරිශ්‍රණය පස්සේ කියනවා මහණෙනි නූපුහුරු මනසකට අභාවිත මනසකට අභාවිත කාය අභාවිත සීල අභාවිත චිත්ත අභාවිත ප්‍රඥා ඇති මනසකට චක්කු සම්පස්සේ අල්ලන්න හරි අමාරුයි. ඒකෙන් තමයි ගොඩාක් කෙලෙස් වැගිරෙන්නේ. අපි සංසාරේ ගොඩක් බැඳෙන්නේ. ඒ නිසා ඉතාමත්ම වේගයෙන් ඉතාමත්ම යොහුසුල වැඩ කරන තැනක් තමයි චක්කු සම්පස්සේ. වින විද්‍යයකට කියනවා නම් අපේ මනසට ස්වච්ඡන්දතාවය දුන්නොත් නැත්නම් විඥාණයට විඥාණය නිතරම ඇහත් එක තමයි ඉන්නේ. කලාතුරකින් තමයි ඒ අවස්ථාව දෙන්නේ අහම්බෙන් වගේ කනට. නාසයට, දිවට, කයට හැම වෙලාවෙම කය ඇහ අධිකාරී ශක්තිය පාවිච්චි කරලා හිත නතු කරගෙන ඉනවා. ඒ නිසා අපේ ඇහ අන්ධ වුණොත් අපේ ජීවිතේම ඉවරයි. යම් වෙලාවක සම්ඳුනොත් එimhe ඉතින් වෙලා ඉඳලා වැඩන්නේ. ඒ තරමටම අපි මිතාම ප්‍රියමනාපදයකට කියන්නේ එයා මගේ ඇහි බබා වගේ කියලා කියනවා. ඇහි බබා නැති වෙච්ච දවසක ජීවිතේ ඉවරයි. ඒ මොකද හේතුව? ඒකෙන් තමයි ගොඩක් අපි පින වෙන්නේ, කෙලෙස් උපදින්නේ. ඒ නිසා සර්වඥාන්සේ යෝජනා කරනවා අභාවිත කාය, අභාවිත සීල, අභාවිත චිත්ත, අභාවිත ප්‍රඥා ඇති කෙනාට ඇහි භාවනා කරන්න අමාරුයි. ඒක බොහොම ශීඝ්‍රයෙන් වැඩ කරන නිසා. ඊ ගාවට කන, ඊ ගාවට නාසය, ඊ ගාවට දිව සර්වචනාංශෙ පෙන්වා දෙනවා. මොන්ඩිසෝරි පන්ති ළමයකට අයන්න අයන්න කියලා දෙනවා වගේ මිච්ඡර කෙලසිච්ච හිතකට මේ ස්පර්ශය අල්ලලා දෙන්න ඕනේ නම් යෝජනා කරනවා කය තමයි ලේසිම කියලා. ඒ නිසායි සතර සත්‍යපට්ඨානේ කායानुපස්සන ඊශ්වරයන් තියලා තියෙන්නේ. ඒ භාවිත ගැන කතා කරනවා කාය භාවිත නැත්නම් භාවිත කය ඉස්සලා කියලයි භාවිත හිත් සීලය කියන්නේ භාවිත සමාධිය කියන්නේ භාවිත ප්‍රඥාව. ඒ නිසා අපිට මේ රූප කය තමයි ස්පර්ශ කරනකොට අල්ලන්න පුළුවන්. ඒ නිසා අපි මේ කයේ තියෙන ස්පර්ශය ඔත්ථප්පේ තමයි සියලුම භාවනා ක්‍රමවලට කර්මස්ථාන සපයන්නේ. ඒකට අපි කියනවා මේ කායानुපස්සන කියලා. මේ එහෙම නැත්තම් ධාතු මනස්කාර වශයෙන් කොයි පැත්තෙන් ගියත් අපි මේ කය අල්ලගෙන තමයි යන්නේ. විශේෂයෙන්ම මම මේ කතා කරන්නේ විපස්සනා භාවනාව ගැන. ඉතින් මේක විස්තර කරන්න පුංචි කතාවක් අපේ අටුවාචාරින් වහන්සේලා පෙන්නලා දෙනවා. ඒ අර මහාචිව ස්වාමින් වහන්සේට වෙච්ච සංගතියේදී මහාචිව කියලා බුදුහාමුදුරෝ වැඩ ඉන්න කාලෙමයි මම හිතන්නේ ඒ ස්වාමින් වහන්සේ හිටියේ. පොත්පත් දැනුම පිළිබඳව දැන් කාලේ හැටියට කියනවා නම් ප්‍රොෆෙසර් කෙනෙක්. මහාචාර්යවරේ දවසට පන්ති 18ක් කරනවලු 18 එක එක පන්තියට 500 ගාන ඉන්නවලු. ඒ නිසා ඒ ශාංශයේ දිගටම හරීම මේ වැඩ අධික හඳුරු කෙනෙක්. නමුත් හොඳ දැනුමක් තියෙනවා. මේ ශාන්තිකාව පොත් කියවපු ස්වාමීන් වහන්සේලා මේ පොතෙන් ගන්නනේ බුදුහාමරගෙන අධර්මයේනේ. මේ ආමතුරුණ කෙරුවට ඒගොල්ලෝ ඒ ක්‍රියාවත් කළා මේ ආමතුරුගේ ඉගෙනගත්ත ගෝලයක් ඉඳලා තිනව රහත් වෙලා. රහත් වෙලා මේ මහා ශිව ආමතුරු පිළිබඳ වටිනා මෛත්‍රී අදහසක් පතුරලා තිනවා. අනේ අපිට මේ අම්මා අප්පා දුන්නා වගේ නෙවෙයි මේ ධර්මමය ඕජාව දුන්නේ මේ ස්වාමීන් වහන්සේ. අනේ මේ ශාස කොච්චර උතුම් කෙනෙක්ද මම කොහොමද උදව් කරන්න කියලා ඒ ආර්යත් භාගයත් එක්ක ලැබිච්ච අභිඥාවත් එක්ක බලනකොට දැක්කලු මහා ශිව ආමතුරු පුතඥයි කිය. දැන් මම ඒ ශාසිකෙන් ඉගෙනගෙන මම රහත් වෙලා. දැන් මට එතකොට ඇති වෙන විශාල ධර්මමය සංවේගයක් අනි වහාම සීල වැඩ නතර කරලා ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේට අපිට කරන්න පුළුවන් උදව්වක් කරන්න ඕනේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන සීනාසනේ අකුලල දීලා පයින් මේ යනවා. ගිහිල්ලා දැක්කට පස්සේ අර හඳුළු අඳුර ගන්න තමන්ගේ පරණ ගෝලයා අඳුර ගත්තට මොකද ඒකට පන්තික උගන්වනවා. ඉතින් ඒ නිසා ගෝලයට කතා කරන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ ගිහිල්ලා වන්දනා කරලා අහනවා ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් කතා කරන්න ඕන කොයි වෙලාවද? අනේ නම මේ දවස්වල නම් විවේකයක් නැහැ. ඉතින් ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මේ පින්දපාත යන්න තිවුරු වඳින වෙලාවේදී අනේ නෑනේ ඒකටත් අපොයින්ට්මන්ට් එකක් තියෙනවනේ එක්කෙනෙක් කෙනවයි කියලා දෙනවා. ඔබ වහන්සේ දාහනේ වන්දනලා ඉවරෙච්ච වෙලාවේදී දැහැටි වන්දන වෙලාවේ ඒකෙත් එක්කෙනෙක් ඇවිල්ලා අරගෙන තියන වෙලාව. ඔබ වහන්සේ නිදා ගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ ඔක්කොම එක එක තියෙන සමාන ජීවිතේ අපි සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ විවේක ස්ථාන අහන්න මේ ශාසිතට ඇත්තටම කවුරු හරි එනවා ඉන්නේ රාජරාජ මහා අමාත්‍යවරු. ඒක නිසා මේ ස්වාමීන් වහන්සේ කියනවා මේ මට පේන තෙක් අහලක එහෙම අහවල් දවසේ අපිට විවේක කතා කරන්න පුළුවන් කියලා හම්බ වෙන්නේ නැහැ කියලා. ඉතින් අර ගෝලයාට ඇති වෙන ධර්ම සංවේගයේදී යාට ගුරුවරයා කෙරෙහි මේ ප්‍රකෘතිය පෙන්ලා දී ගන්න හම්බෙන්නේ නැති නිසා අවසරයි ස්වාමීන් වහන්සේ මම එන බඩින ඔබ වහන්සේට වැඩ වෙන්නේ නිසා මම යන්නේ ඉස්සෙල්ලා කියන්නේ ඔබ වහන්සේ නම් මැරෙන්නවත් වෙලාවක් නැහැ කියලා යනවා. එච්චරයි කියන්නේ ඔබ වහන්සේට මැරෙන්නවත් වෙලාවක් නැති. මේ ස්වාමීන් වහන්සේ දන්නා මේ ගෝලයා බොහොම කීකරු කෙනෙක්. ඇයි මෙහෙම යනකොට මේ දෙයියට පෙන වචන කතා කරලා යන්නේ කියලා කල්පනා කරනවා. කල්පනා කරන්න වෙලාවක් නැහැ. මොකද පන්ති. දිගට දිගට කරලා පස්සේ මේක නිතර හිතට වදිනවා. මේ ගෝලයා කිව්වා මට එච්චර මේ මැරෙන්නවත් වෙලාවක් නැහැ කියලා. හිතනවා ඇත්තටම මට විවේකයක් ගන්න ඕන නම් කොයි වෙලාවද තියෙන්නේ කියලා. ඒතකොට කල්පනා වෙනවා කවුරු හරිලා බුක් කරත් අපොයින්ට්මන්ට් දැම්මත් නැතත් මට විවේකයක් නැහැ. මම මොනතරම් දාසියෙක්ද? මම මොනතරම් වාලෙද්ද? මම මොනතරම් කැඹිරිල්ලද්ද කඹරන්නේ? මට මේ මම උගන්නන කිසි කෙනෙක්ගෙන් පුළුවන් ද මට විවේකේ දීපන් කිව්වොත් දෙන්න කෙනෙක් ඉන්නවද නැහැ. ඔක්කොමලා කියන්නේ අපිට මේ ටෙඩි උගන්නන්න පුළුවන් නම් ඊවිනින් ටියුෂන් ක්ලාස් වල දාන්න. මේ එක්කෙනෙක් කවදාකවත් මතක තියන්න උදව් කරන කිසි කෙනෙක් ආපහු මේ උදව් කරන මනුස්සයාට විවේකී ලබා දෙන්න හිතන ලෝකයක් නෙවෙයි මේ. ඒ මිනිස්සු ගන්නේ මට මේට වැඩිය උදව් කළ හැකියාව තිබුණා කරේ නැහැ. මම පුදුමාකාර ඔය ආන්දුවෙන් ගන්න ටැක්ස් වගේ නෙවෙයි ඒ ටැක්සේෂන් එක අන්තිම දරුණුයි. ඒක කරන්නෙම කිට්ටු අන්තිම. කිට්ටු අන්තෝ එක හොස්මකට හෙල්ලෙන්න දෙන්නේ. මේ ශාසනේ මේක දැනගත්ත ගමන් තද සංවේගයක් පහළ වුණා. මම කවදද මේ වරදණ්ඩෙන් බිරෙන්නේ? කොච්චර කාලයක් ජීවත් වුණා ජීවත් වෙන තාක් ඒ දඬුවම තීන්දුවයි. මේ එක්කෙනෙකුට කතා කරුවොත් අනේ දරුවනේ මම උඹලට මෙච්චර කල් ඉගෙනුවා මට සුමාන අධ්‍යයක් විවේක වෙන්න ඕනේ කිව්වොත් අර ඔක්කොම ඉසයට බඳගෙන අඬන්න පටන් ගන්නවා. ඒ නිසා උන්වංශ කරන්නේ පහුවෙන්ද උදේම අරුණට කලින්ම කාටවත් නොකිය සූරයි පාත්‍රේ කරේ දාගත්තා එළියට යනවා. එල ගව් 120ක් පයින් යනවා. ඒ හිටව පැත්තේ ඕලඟක්වත් තදින් නැති වෙන්නේ. මොකද කවුරු හරි දැනගත්තොත් මේ මහාචාර්යවරේ අපිට නැති වුණා හොයාගෙන එනවනේ. ගිහිල්ලා 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 යනකොට 30ක් විතර භාවනා කරන මධ්‍යස්ථානයක් හම්බ වෙනවා. ඊට පස්සේ හරි සන්තෝෂ වෙලා ගිහිල්ලා එතනදී ලොකු ආම්රණ කතා කරලා කියන අවසරයි. මම මේ පොතපත දැන දන්නගෙන මට භාවනා කරන්න හිතුණා. ඒක නිසා මට අනුකම්පා කරනවා. ලොකු ආම්රව දකින්නකොටම තේරෙනවා මේ යක්ෂයා පොතේ ගුරෙක්. කවදාවත් භාවනා හරියන්නේ නැහැ. ඒක සම්මත සත්‍යයක්. ඔය උමුකා කොනටදී දන්න කට්ටියට කොහොමඩක උගන්වන්න බෑ. ඇහියෝ. එනිසා කියනවා බොහොම හොඳයි. භාවනා කරන එක බොහොම හොඳයි. මට දැන් වයසයි. මම දැන් උගන්වන්නේ නැහැ. මම දෙවෙනි නමට වැඩ බාර දීලා තියෙන්නේ. ඒ නමත් එක කතා කරලා එහෙනම් භාවනා කරගන්නයි කියලා. ඊට පස්සේ ආ මේක වෙන්නේ නැති චාරිත්‍ර කියලා රාහුලෝ දෙවෙනි ආමරෝගාවට ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ බොහොම දුර ඉඳලා ආවේ. මම අසවලා මේ මන්ට ලොකු ආම්ලු ගාඩික ඔබ වහන්සේ ළඟ නෙවිවලු මේ ආම්ලු කල්පනා කරන කවදාක ලොකු ආම්ලු මයිගාට එවන්නේ මේ අක්ෂයා කුණු වෙච්ච පොල් ගෙඩියක් විරුද්ධ කරන්න බෑ කියන එක නිකන් දැයිල කියනවා මේ මටත් දැන් එවලවල ගෝලිය හරි ගානක් ඉන්නවා මම හොගක් කරන්නේ තුන්වෙනි ආම්ලුන්ට යවන්න එක කැමති නම් තුන්වෙනි ආම්ලු ගාට යන්න කියලා එතනින් යන හැම කෙනාම දැනගන්නවා මේ මනුස්සයා සුද්ධ කරන්න බැරි එකක් කියලා හතර වෙනි කරන්න පස් වෙනි කරන්න හය වෙනි කරන්න කියලා අන්තිමටම අත් අවුරුදු සාමාන්‍ය කෙනෙක් ගාවට යනවා. ඒ තලේ ඉන්න අඳුම කෙනා. දැන් මේ ආමරණට හරි වෙහෙසයි දැන්. යාඩ පස්සේ සාමාන්‍ය නමට කතා කරලා කියනවා අනේ ඔය කල්යාණ මිත්‍යන් වහන්සේ. ඔබ වහන්සේලාගේ ජීවිතය ගත වෙලා තියෙන භාවනාවට මම මෙන්න මේ විදිහට ජීවිතය ගත කරපු කෙනෙක්. ඒක නිසා මට අනුකම්පා කළ කමට ආන දෙන්නේ. ඉතින් මේ සාමාන්‍ය නම් මොන දේ බලගෙන මගේ කිරියත්ත වගේ මේ ඔබ වහන්සේ. ඔබ වහන්සේ කවදාකවත් මං කියන්න යන්නේ නැහැ. ඒක නිසා මම වෙන්නේ වැඩේ වෙන්නේ කියනකොටම අර ස්වාමීන් විශාල සංයෝගයක් ඇවිල්ලා අඳන්න පටන් ගන්නවා කිසිම කල්යාණ මිත්‍රයෙක්ගෙන් වැඩක් ගන්නවත් බැරි තරමටම මෙත් ඇහි වෙලා ඊට පස්සේ කියනවා කල්යාණ මිත්‍රයන් වහන්සේ මට හරීම සංවේගයක් මට බහ වෙලා තියෙන්නේ ඔබ වහන්සේට ඔප්පු කරලා පෙන්වන්න ඕන නම් මම ඔබ වහන්සේ කියන දේ ඒක කැමති වෙනවයි කියලා මම නිදර්ශනයක් වශයෙන් කියන මේ තින මඩ ගොහරුවට මට බහින්න කිව්වොත් ඔබ ආච්චි මම බහින්න ස්වාමීන් වහන්සේ මට ඒ තරම්ම සංවිධියක් පහළලා තියෙනවා ආත්ම තමන්ගේ ආත්මය පිළිබඳව හරි මේ ලැජ්ජිත ස්වරූපයක් පතරේ ඉඳපත් පොඩි ආම්ලෝකේ නම් බහින්නේ ඊය ඔබ ආච්චි ඩෝන් නම් ඔප්පු කරලා පෙන්නන්න බහින්නේ කියලා අනේ ධන මේ ඉන මට්ටමට යනකම් දැන් කාර්ය හැටියට කියන හොඳ චැලෙන්ජර් සිවුරක් අඳගෙන ඉඳ ඇති බහිනව මලේ ඊට පස්සේ කියන ආ දැන් ගොඩ එන්නේ කියලා ඔරි නැවිල ඉඳගන්නේ කියනවා. ඉඳගන්න කියන්නේ දැන් මෙයා ලොකු හමුදුරනේ. ඇදලි බැඳගෙන වාඩනවන්න පස්සේ කියනවා මං කමටහන දෙන්නම්. ඔබේ විදිහට වැඩ කරන්න. තබුවන්ද බින්නෝනේ මට. අටක් පහක් වෙනවයි කියලා. අනේ කල්යාණ මිත්‍යන් වහන්සේ ඔබ වහන්සේ කියන ඕන විදිහට වැඩ කරන මට දැන් තේරෙනවා. ඊට පස්සේ කියනවා මස් ඇද්දෙක් කල තලකොයෙක් පිටිපස්සේ අඹාගෙන යනවා. තලගොයා ගිහිල්ලා හිල් හයක් තියෙන හුඹහකට වින්ගනවා. දැන් මේ මස්සැද්දා මේ තලගොයා අල්ලන්නේ මොකද කරන්නේ? අර අර ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක්. මේ ශාන්ති හරි බහුසුතයි. ඒ ශාන්ති කියනවා ස්වාමීන් වහන්සේ මස්සැද්දා හිල් පහක් වහනවා. හයවෙනි හිලෙන් දුම් බිමිනවා. ඒකට තලගොයා ඇතුලේ දුම් වදිනකොට එළියට එන්න බලනකොට එළියට එන්න තියෙන එක හිලයි අර දුම් බිමින හිල ඒකෙම එළියට එන ඉතින් මස් ඇද්දා ඒකම ඇහකහක් නිදලා එතනින් එළියට එන්න කලබෝය අලගන්න කැමැත්තක් කරනවා ඊට පස්සේ කියන ඔබ වහන්සේ ඉඳගෙන මෙහෙම පරියන්ක ඉඳගත්තාම ඔබ වහන්සේ තුඹහක් වගේ ඕන කෙනෙක් හොඳට ඉඳගෙන බලන්නේ ඉඳගත්ත පස්සේ තුඹහක් වගේ තමයි ඔකේ හිල් හයක් තියෙනවා ඇහ කියන්නේ එක හිලක් ඒකෙන් විශාල ගණතුන සිද්ධ වෙනවා නාසය කියන්නේ තව හිලක් ඒකෙන් ගණතුන සිද්ධ වෙනවා කන කියන්නේ තව හිලක් දිව කියන්නේ තව හිලක් කය කියන්නේ තව හිලක් හිත කියන්නේ තව හිලක් මේ හිල් පහේම ඇතුලේ ඉන්න මේ විඥාණය අල්ලන්න කුරුකමක් කරොත් මම කොයින් එළියට පණිද්ද නැහැ. ඒක නිසා ඔබ වහන්සේට ඇස් දෙක වහගන්න වෙනවා. ඇස් දෙක වහගෙන ඉල්ලින් කරන්න තියෙන්නේ චක්කු ස්පර්ශය චක්කයතේ නැතිනේ ස්පර්ශයට භෞතික වශයෙන් වෙන්න නොවෙන්න ඉඩකට ඉස්සලකන. ඊට පස්සේ ශබ්ද නැති තැනකට යනවා. ගඳ බලන්න යන්න එපා. සාමාන්‍ය වාතාවරණ තියෙන තැනකට යන්න කටින් කතා කරන්නත් එපා රස මසූලක් කටේ තියාගෙන ඉන්නත් එපා දිවට අවධානය යන්නේ නැති වෙන්න tempat කර. ඊට පස්සේ හොඳට පట్టල වඩිලා මේ කාය ස්පර්ශයට නැත්නම් කාය ප්‍රසාදයට කයේ උපේට හිත ධානය ඉන්න. එතකොට විඥානේ වැඩ කරන්නේ මේකෙමයි යන්නේ එන ගමන අල්ලන්න පුළුවන් වෙන මේ කය හරහා නැත්නම් කායानुපස්සනාව කියලා මේකට කියනවා. කයානුව බලනාසුලුව ජීවත් වෙන්නේ කිය. වෙන විදිහකට කියනවා නම් අපේ හිත, භවනා හිත මේ රූපස්කන්ධයට හිත දාන බලන්නේ. මේ මොකටද මේ ස්පර්ශය අල්ලන්නේ. ඉතින් අපි හොඳට පట్టල වෙලා වාඩි වෙලා කයට හිත දාගෙන ඉන්නකොට ප්‍රකට ස්පර්ශ නැතු වෙන්න පටන් ගන්නවා. මේ ඉඳගෙන ඉන්නකොට මේ හැප්පෙන දැන්. එතන කකුලක් උඩ කකුලක් තිබ්බහම අතක් උඩ අතක් තිබ්බහම එන උණුසුම් ගති එතන මේක විෂම බර නම් ඒක විෂම බර ගති මේ සෑම දෙයකටම ස්පර්ශ කියලා කියනවා. ඉතින් දැන් ඔන්න අපිට තලගොය අහුවෙලා. එහෙම නැත්නම් අපි දන්නවා අපේ කාය පොට්ටබ්බය අහුවෙලා තියෙනවා. ඉතින් මේකෙම පුළුවන් තරම් අපි ස්පර්ශය ඇහි නෙවෙයි, කනේ නෙවෙයි, නාසයේ නෙවෙයි, දිවේ නෙවෙයි කියලා දැනගන්න නම් කයෙමයි කියන එක සාධක වෙන්නේ. මේ ස්පර්ශය අතීතේ නෙවෙයි, අනාගතේ නෙවෙයි, කියන්නේ මනෝවිඥානය නෙවෙයි කියලා දැනගන්න මේ කයේ වර්තමානයේ දඟලමින් පවතින ස්පනා පිට තියෙන ස්පර්ශයේ ඊ පොඩකට ඉස්සතුනේ ස්පර්ශයෙන් ඊගාට එන තියෙන ස්පර්ශයෙන් වෙනකලා අඳුරනවා. ඒකට දන්නවා කාලයේ දිගෙත් පිටපොට මැනලා නැහැ. ඒ කියන්නේ මනෝවිඥානේ වැළැත් නැහැ. ඒ වගේ මම මේ ਬਾඩි වෙලා ඉන්න විශාල පිරිසක් එක්ක ළඟ ඉන්න කෙනා කොහොම හිතනවද, කොහොම බලනවද කියලා එවගෙන හිතන්න ගියත් මේ කාය ස්පර්ශයට එන්නේ නැහැ. කාය ප්‍රසාදෙදි හිත යන්නේ නැහැ, ස්පර්ශයට යන්නේ නැහැ. ඒ නිසා අපි හිතමු යම් වෙලාවක යෝගාවචරයට වාඩි වෙලා ඉන්නකොට මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව පේනවා, හැපෙන තැන පේනවා, එහෙම නැත්නම් විෂමබර භාවයේ පේනද අපහසුකමක් ඇතිවෙන මේ සෑම දෙයකම පෙන්වන්න තියෙන්නේ සතිය හරියට වර නැගිලා නම් ඒ සෑම දෙයකින් පෙන්වන්නේ හිත මම දැන් මෙතන කියන තැනට ඇවිල්ලා. ඒක පහසු එකක් වෙන්න පුළුවන්, අපහසු එකක් වෙන්න පුළුවන්, ප්‍රිය වෙන්න පුළුවන්, අප්‍රිය වෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ වර්තමානයේ අපේ හිත මම දැන් මෙතන කියන තැනට ගත්තා කියලා කියන්නේ අපි ඔන්න මේ ස්පර්ශය කොටු කරගත්තා. මොකද්ද කොටු කරන්නේ? මේක ඇහෙ නෙවෙයි කියලා දන්නවා, කනේ නෙවෙයි කියලා දන්නවා, නාසය නෙවෙයි, දිවේ නෙවෙයි, මනසේ නෙවෙයි. එහෙම නැත්නම් මගේ හිත දැන් මේ රස විඳින රූප අරම්මණයක් නෙවෙයි. රූප අරම්මණිය නූප රූප. ශබ්ද අරම්මණයකුත් නෙවෙයි, ගන්ධ අරම්මණයකුත් නෙවෙයි, රස අරම්මණයකුත් නෙවෙයි, මන අරම්ම ධම්ම අරම්මණයකුත් නෙවෙයි, පොට්ටබ්බ අරම්මණයක් කියලා මෙන්න මේක වෙන් කර දැන ගැනීම අපේ ගමනේ මේ ශ්‍රී පාදයන් උන්ට මකර තොරණු ගාවට ගියා වගේ තමයි. මෙතනින් යහට තමයි අපි ගමන පටන් ගන්න. ඒ නිසා අපි මේක කොටු කර ගන්න පුළුවන් නම් මේ ස්පර්ශය තමයි කර්මයට හේතු වෙන්නේ. ස්පර්ශය ගෙවන් කිරීමෙන් තමයි කර්ම ගෙවන්න පුළුවන් වෙන්නේ. දැන් මේ ස්පර්ශය කියන එක අපි හයෙන් එකට කොටු කරා. දැන් මේකට ඒකාග්‍රතාවය කියලා කියනවා. නන්නතර වෙලා තියෙන විවිධ විඥාන පහර කරන හිත දැන් කාය විඥානයක පමණක් කොටු කරගත්තා කියන එක. නමුත් අපි මෙහෙම එක චිත්තක්ෂණයක් ගත්තට හොඳටම මේ පිරිස දන්නවනේ හරියට හිත කැමැති ඇත්ත කරලා මොනවා හරි බලන්න. එහෙම ඉන්නකොට විවිධ ආශාවල් පහළ වෙනවා. වෙන ශබ්ද ගැන අහනවා. නාසය දිවයි අපිට ටිකක් කරදර කරනවා අඩුයි. නැත්නම් හිත අතීතනාගත දේවල් හොයනවා. ඉතින් ඒ නිසා එක චිත්තක්ෂණයකම කළ හැක්කක් බව දැනගන්න පුළුවන් වුණාට නීවරණ මුවාවෙන් අනිකුත් ස්පර්ශ මුවාවෙන් මේක විවිධාංගීකරණය වෙන්න, මේක සංකර වෙන්න, දඟලන දැඟලින්ෙන් පේන්නේ අපි කොච්චර කල් සංසාරේ මේකට පිස්සු නටන්න දුන්නාද. දැන් මේක චිත්තක්ෂණයක මේ කල්ලා එක සැරේ කීකරු කරන්න අමාරු. නමුත් ත්‍රි හේතුක ප්‍රතිසංසිත හිත බුද්ධලේකට ඔය වචනේ මම පාවිච්චි කරන්නේ මොකදනේ ප්‍රශ්න කරගන්න නිසා. එහෙම නැත්නම් දසපාරමිතා වෙච්ච මිනිස්සයාට කොච්චර බාහිරේ කරදර තිබුණත් මම දැන් මෙතන කියන තැනට අවශ්‍ය වෙලාවදී පොඩි ප්‍රයත්නකින් ගන්න පුළුවන් බව තේරෙනවා. ගැත්තර පස්සේ පිටපයින් එක ගන්න පුළුවන් බව තේරෙනවා නම් මතක තියාගෙන තියෙන ඉතින් තියන්න තියෙන්නේ මට දැන් ගමන පිටත් වෙන්න පුළුවන්. ඕනෙම වෙලාවක සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුට මතක තියාගන්න මම දැන් මෙතන කියන එක නිවනම කියලා හිතාගන්න. කිසිම ප්‍රශ්නයක් ඔබද එතෙන් දීත ගන්න පුළුවන් කියලා කියන්නේ අපි සාමාන්‍ය රසවින්දනයේ ලබන මේ නීවරණයට යට වෙච්ච කාම ලෝකෙ නෙවෙයි. ලুকু වූ ප්‍රයත්නයක ලুকু වූ අවබෝධයක ප්‍රයෝජනය නිසා එක චිත්තක්ෂණයක හෝ මම දැන් මෙතන කියන තැන ගත්තන ඒකට අටුවාචාරින් වහන්සේලා සම්බන්ධ දඳහක් කරන්නේ තදංග නිබ්බුති කියලා. නිබ්බුති කියන්නේ නිවනට කියන වචනයක්. ඒ චිත්තක්ෂණයේ නිවන. හැබැයි ඊට ඉසල චිත්තක්ෂණයේ නිවන නැහැ කෙලස්. මේකට පස්සේ චිත්තක්ෂණේ නැති වෙන්න පුළුවන්. අමුද යන්න පුළුවන් බව මේක කියන්නේ භව්‍ය භාවය කියලා. භව සම්පatti තියෙනවා. හැකියාව තියෙනවා. ඒ නිසා අපි මේ වැඩමුළුවකට ආපුවාම ඉස්සල්ලාමතාවට සමහරලාට එච්චර පුංචියට සාකන්න මාලකෝට සාකන්න දැන් මම දැන් මෙතෙන් ගන්න පුළුවන්. ඉතින් ඔබ ගොඩක් කල් ගන්න බැරි එක ඇත්ත. ඔබ ගන්න පුළුවන් නම් ඒකත් විශාල ලාභයක්. ඊට පස්සේ එහෙම කයේ හිත තියාගෙන බලන් ඉන්නකොට ඒ ගොරෝසු ගොරෝසු ස්පර්ශය ක්‍රමයෙන් තුනී වේගන යනකොට තමයි ඒ කයට කවදාකවත් කයක් පවත්තන්න නැතුවම බැරි දෙය තමයි ආශාස ප්‍රසවාස. ඒ නිසා ඒකට ඒ සාසනික වශයෙන් සඳහන් කරන්නේ කාය සංස්කාර කියලා. සජීවී කයක් පවත්වන්න ඕන කරන අඩුමදී. උෂ්ම නැත්තම් මල. කය ඉවරයි. අපිට කතා නොකර ඉන්න පුළුවන්, රූප බලන්න නැතුව ඉන්න පුළුවන්. කොහොම කරුවා කය තියෙනවා. නමුත් කයේ අන්තිම අඩුම ලක්ෂණ තමයි ආස්වාද ප්‍රසවාස දෙක. ඒ නිසා අපි උත්සාහයක් ගන්නවා කර්ම රැස් නොකර චේතනා පහළ නොකර. කයේ අනිකුත් දේවල් වලට හිතාමතා මොනවකට කරන්නද එහෙම තැම්පත් වෙන්න තියලා මිදෙන්න ඇරලා ඒ අඩුම ලංසෝට ය아가න්න. ඒ කියන්නේ හුස්ම අහුවෙනවා කියලා කියන්නේ අර මම දැන් මෙතන කියන තැනටත් වඩා ඒකාග්‍ර වෙච්ච යොමු වෙච්ච තැන. ඉතින් ඒක හුඟෝදිනෙක් කියනවා බටහිර අය ඉඳගත්තර කොච්චර කිලෝක තානාපානිය අහුවෙන්නේ නැහැ කියලා. ලංකාවෙත් ඉන්නවා සෑහෙන පිරිසක්. ඒ ආනාපාන නියම කරනවා නම් ඒගොල්ලෝ කියනවා මට නම් බෑ මට අහුවෙන්නේ නැහැ කියලා. ඉතින් ආනාපානෙදි සිද්ධ වෙන්නේ කයේ ස්පර්ශය අපි කියනවා නම් නාසිකාග්‍රයේ තියෙන මේ ඔපේට අර ඉහළ පහළ යන හුස්ම රැල්ල වැදිනකොට ඇති වෙන ස්පර්ශය. ඒකට කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවේ ස්පර්ශය කියලා. ඉතින් මේ වායෝ පොට්ටබ්බ ධාතුව අහුවෙන්නේ නැති වෙන්න පුළුවන් නාසයේ පිහිටීම විනාශ වෙච්ච යත්තන්න එහෙම නැත්නම් ගොඩාක් බාහිර සංඥා වලින් කලබල වෙච්ච යත්තන්න ඉතින් ඒ නිසා තමයි ඔය මහසිසාරද ස්වාමීන් වහන්සේ ඒ හුස්මෙම වායෝ පොඩප ධාතුයේම ඒ අනුව සිදු වෙන බඩේ පිම්බීම හැකිලිම කියලා අරකෙම වෙන කොටසක් අල්ලලා දුන්න මේක අහුවෙන්නේ නැත්නම් මේක කරන්නේ ඒක ගොඩාක් ආශ්‍යාකරය ආයට වැඩි බටහිර ආයට ගැලපෙනවා උදරේ පිම්බීම කියන මේ දෙකෙන් කොහොම හරි කරන්නේ කාය අනුපස්සනාමයි මේ මෙතනදී මේ තව පුංචි කාරණාවක් විස්තර කර දෙන්න ඕනේ මේ ඉන්ද්‍රයන් හයෙන් කය අල්ලන්න ලේසි බව අර මහසිව ආම්රුවන්ට උඹහේ උපමාවෙන් අර පුංචි ආම්රුව කියලා දුන්නා වගේ මේ කය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතියෝ මේ කයත් එකයි ගලක් ගත්තත් එකයි දොලක් ගත්තත් එකයි මොනව හරි චීරණ මේ ලෝකේ සජීවී අජීවී රූප කියලා කියන්නේ ඒක. මෙන්න මේ හතරෙන් අල්ලන්න අමාරුම දේ තමයි ආපෝ ධාතුව. ඊගාවට පඨවි තේජෝ ලේෂ්මික තමයි වායෝ ධාතුව. මේවත් මේ ධර්මචන් වහන්සේ නොමිලේ අපිට දෙන ටිප්ස්. එහෙම නැත්නම් උන්වහන්සේ පරිශීලන කරලා කියලා දෙන දේ. ඒ නිසා මේ කය කියන හතරම ධාතුවට අපි ඉෂ්ට බසගත්තට පස්සේ ඒකාග්‍ර කරගත්තට පස්සේ සර්වඥාන්ස කියන පුළුවන් නම් ඕනද කියන්න පොදුවේ වායෝ ධාතුව තමයි ලේසි. ආන්නේ වායෝ ධාතුව තමයි වායෝ පොට්ටබ්බ ධාතුව වශයෙන් සඳහන් කරන්නේ වායෝ ධාතුවෙන් ඇති වෙන ස්පර්ශය. මේක ආස්වාද ප්‍රසවාදී පිම්බිමැක්ලිම සිද්ධ වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් කායානුපස්සනාවේ ආනාපානය ඇල්ලුවයි කියලා කියන්නේ මේ හතර මහා ධාතුන්ගෙන් වඩා ලේසියෙන් අල්ලන්න පුළුවන් පහසුවෙන් අල්ලන්න පුළුවන් තැනින් පටන් අරගෙන සතිය පිහිටුවාගෙන සතියේ ඒ අනුවම දිගට දිගට යනකොට ඉන සමාධිය හරහා එතෙක් ප්‍රකට නොවිච්ච පඨවි ධාතුව තේජෝ ධාතුව ආපෝ ධාතුව ක්‍රමයෙන් අල්ලගෙන අල්ලගෙන යන එකයි. ඒක නිසා මෙතනට මේ න්‍යාය ධර්මය මේ විස්තර කරන න්‍යාය ධර්මීය විසුද්ධි මාර්ගයේ තීකාවක් සපේන තීකාචාරීන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා නුපුහුණු මනසකට ඒ කියන්නේ අභාවිත කයක් අභාවිත සීලයක් අභාවිත චිත්තයක් අභාවිත ප්‍රඥාවක් ඇති නුපුහුණු මනසට ප්‍රකට දෙයින් පටන් ගන්න එක විතරමයි එකම ක්‍රමය. ඒකට කියනවා යථාපාකටං විපස්සනා බිනිවේශය. යමක් ප්‍රකටද එතනින් ගෙවදින්න. එතනින් ඇතුල් වෙයි. විපස්සනා අබිනිවේශය කරන්න පුළුවන් යථාපාකටං යම් ප්‍රකට තැනක. ඊට පස්සේ කියනවා පච්චා අපාකටං තේපි උපායේන කාටං කරිත්වා සම්මසිතබ්බං කියලා. අර අප්‍රකට දේ හොඳ සතියෙන් ප්‍රකට වෙන තාලෙට කටයුතු කරලා එව්වත් ඉගෙනගත්ත දවසේ තමයි රූප ධර්ම දැනගත්තයි කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඉස්සෙල්ල පටන් අරගන්නේ ප්‍රකට දේ. ඉතින් මේන්න මේ මූල ධර්මයේ තියෙන මේ සරල භාවය මේ මූල ධර්මයේ තියෙන මේ ප්‍රායෝගික භාවය මේ මූල ධර්මයේ තියෙන මේ ඍජු භාවය දන්නේ නැති කෙනා භාවනාව අනාගන්න. ඒක නිසා භාවනාව පටන් ගන්න කෙන හැමදාම ආධුනිකෙක් වශයෙන් ඇස් දෙක වහන වාඩි වෙලා වඩා ප්‍රකටව මතුවෙන දේ මොකක්ද කියලා දැනගන්න එතනමයි පටන් ගන්න. අප්‍රකට දේවල් අල්ලන්නේ හෝ අපෝ බොම ඉහළ මට්ටමට යන මෙතනින් පටන් ගන්න ඕන කියලා ඒ මූල ධර්ම නෙවෙයි. ඉතින් ඒ නිසා මේ වායෝ පොට්ටබ දාතයෙන් පටන් ගන්න යනකොට සතිය සමාධිය දියුණු වෙනකොට ඊතුරු ධාතු කොටස් තේරෙන පටන් ගන්නවා. ඉතින් මෙන්න මෙතෙන්ද එනකම් මම දැන් ගොඩාක් දුර ඔයගොල්ලෝ අඬ ගන්නවනේ මම ඒ විනාඩි 45 කතර මම බණ කියලා කියනවා. මෙන්න මෙතෙන්ද ආවට පස්සේ මේ අල්ලගත්ත මේ කුටු කරගත්ත මේ ඒකාග්‍ර කරගත්ත මේ ස්පර්ශي ගිවං කරන තැනටනේ මම දැන් බණ කියන්න ඕනේ. අන්න ඒක සඳහා ඍජුවෙම මේක කතා කරන්න මාතෘකාව තියෙන මජ්ජේ සූත්‍රේ ලව ගොඩක් සූත්‍රුල ඇති මම මේ කලින් කියපු නිසා මම මේ වෙලාවේ නැවත උද්දෘතයට ගන්නවා. ඒකදී මේ බුදුරජාන් වහන්සේ නෙවෙයි නමුත් ඒ වෙලාවේ සභාවේටපු ගරුකතුගේ ස්වාමීන් වහන්සේ නමක් කියනවා මේ ස්පර්ශය කියලා අපි හඳුනන්නේ නාස්පුඩු පුරවාගෙන හොඳටම ප්‍රකටව ගතම් කරන හුස්ම ටික විතරයි. ආශ්වාසයේ ගොරෝසු හරි විතරයි ප්‍රශ්වාසයේ ගොරෝසු හරි විතරයි. ඊයේති බණ අර ගන්නකොට ආශ්වාසයේ අපි ලොකු සංසපාචක නාස්පුඩු පුරවාගෙන යන වෙලාව. ප්‍රශ්වාසයේ නාස්පුඩු පුරවාගෙන යන වෙලාව ඉඳගත් ගමන් විතරයි මේක අහුවෙන්නේ. මේක ආවුණා ප්‍රකටතනින් පටන් ගන්න අහුවෙලා එන්නේන හුස්ම අල්ලන්න පුළුවන් මට්ටමට ගියාට පස්සේ. මේකට අපි කියනවා හුස්මට මූණට මූණ දාලා ඉන්න පුළුවන් වුණාට පස්සේ යෝගාවචරය අර අප්‍රකට කොටසුත් ප්‍රකට කරගැනීමේ අදහසෙන් මේ තරම් ගොරෝසු වෙන හුස්ම කොහොමද ගොරෝසු භාවයටපත් උනේ? සියුම් ඉඳලා නැගිට්ටේ කොහොමද කියලා ආස්වාසිය මුල බලන්න යනවනම් මේ ස්පර්ශය පිළිබඳව සුවිශේෂී ඥාන විශේෂඥතාන ඥාන ඇති කරගන්න පටන් ගන්නවා. හුස්ම මැද තමයි නුපුහුණු මනසට හුවෙන්නේ. ඊ ඇති පටන් ගන්නකොට අපි අර මේ වැඩ කර කර ඉඳලා ආවිල්ලා කලබල මනසකින් බලනකොට අපි අයිස් කැටයක් වතුරට දාපම අර වතුරෙන් උඩට මතුවෙච්ච කාරය තමයි පේන්නේ. ටිප් ඔෆ් ද අයිස්බර්ග් කියලා කියනවා. ඒක දැනගත්තට පස්සේ යෝගාවචරය හිතන්න ඕනේ අයිස් කැට එක වතුරෙන් මතුවෙන්නේ 10න් එකයි. 10න් 9ක් යට තියෙනවා. අර යට තියෙන 10න් 9 උඩුකුරු තෙරපම නිසා තමයි උඩ තියෙන 10න් එක ඉලිප්පි මතුවෙන්නේ. අපි මේ ඉලිප්පි මතුවෙච්ච කොටසෙන් පටන් අරගෙන වතුරත් එක්ක සම්බන්ධ වෙන දියකඩ කඩලා යන තැනට යන කම්ම බලාන බලාන ගියොත් විතරක් තේරුම් ගන්න පුළුවන් පිරිසිදු වතුරේ මේ අයිස් කැටේ යට කොටක් තියෙනවා කියලා. එහෙම නැත්නම් අපි උඩ කොටස විතරක් දැක්ලා දැක්කයි කියලා කියනවා. ඉන්සස් හරුවචනන්සේ සඳහන් කරනවා ආනාපානේ බලනකොට අපිට 10න් එකක් විතර තමයි ගොරෝසුවට පේන්නේ. ඉතින් ඒක සඳහා තව 10න් 9ක් තියෙනවා. ඒක වතුරේ යට කිලිලා තියෙන්නේ. ඒකට බලන්න එක පැත්තකින් අපිට බහින්ද වෙනවා. බහගෙන බහගෙන යනකොට වතුර මට්ටම අහුවෙන ඊට පස්සේ යට නැහැ කියලා හිතන්නේ නැතුව දිගට බලන ගියොත් අන්න වතුර යට තියෙන මෙතෙක් අපේ සංවේදීතාවයට අහුවෙච්ච නැති ඒ ස්පර්ශයක් තියෙනවා. ආන්න මේ සංවේදී භාවයේ වැඩි කරමින් ඊ අහුවෙච්ච නැති මිට ඉස්සලා තාශාසය අහුවෙච්ච නැති ඒ සියුම් තැන්ඩ බස්සන එක හරි ලස්සන විදිහට විස්තර කරන්න පුළුවන්. සතිය දියුණුවක් කියලා, සමාධිය දියුණුවක් කියලා, ඊවසීමේ ශක්තිය දියුණුවක් කියලා යෝගාවචරයට ඒක තේරෙනකොට මේ හුස්ම එන්නත් ඉස්සලා සතියේ පිටල මේ හුස්ම වැඩිගෙන ඉන හැටි බලන්න යන තරමට උපදේශය ලබා ගත්තොත්, කමඨාන සුද්ධ කරගත්තොත් ඒ යෝගාවචරය මේ හුස්ම රැල්ලේ සියුම් දේවල් බලන්න 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 බාහිරේ තියෙන සද්දවල බාධාව එන්නේ එන්නේ අඩු වෙනවා. කයේ තියෙන වේදනා එන්නේ එන්නේ අඩු වෙනවා. හිතවිලි එන්නේ එන්නේ අඩු වෙනවා. ඒක යෝගාවචරයට තේරෙන්නක් කල්‍යාණ. නමුත් අර අරමුණට නිමග්න වෙන ගතිය, අරමුණට කාන්දම් බලය අල්ලන ගතිය, අරමුණත් එක්ක වැඩි වෙලා ඉන්න ගතිය, අරමුණ විනිවිදින ගතිය යෝගාවචරය තේරුම් ගන්න. හැබැයි ඒක වින්දට වෙන්නේ මේකයි කියලා තේරෙන්නේ අත්තිදී අත්තිනට ඒක තේරෙන්නේ නැහැ. නමුත් ඒ නිසා එතනදී ඒ උගන්වන ගුරුවරයාට ලොකු වගකීමක් තියෙනවා. උඹට දැන් පොට්ටබ්බ යහුවෙලා තියෙන්නේ. ඒ හවෙලා තියෙන්නේ මතු පිට කොටස විතරයි. ඒක සියුම් තත්ත්වයට යනකම් මේ නාන පිළිවෙල වෙනස් කරන්න එපා, කන පිළිවෙල වෙනස් කරන්න එපා, නිදා ගන්න පිළිවෙල වෙනස් කරන්න එපා, කාලසටහන වෙනස් කරන්න එපා. හැමදාම ඒ වෙලාවටම ඒ තැනටම ගිහිල්ලා ඒ ඇත්තටම හැරිලා ਬਾඩි වෙලා ඒ විදිහටම පූර්ව අපෘතිය කරලා අර කියන සංසිද්ධිය දක්වම හිත ගෙනල්ලා මිටුලි පොඩ්ඩක් සියුම් වෙන පැත්තට යන්නේ. තව සියුම් වෙන පැත්තට යන්නේ නැත්නම් ආශ්‍රය ආරම්භය අල්ලන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම කරන්න 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 යෝගාවචරයේ සිද්ධ වෙන්නේ මොකද්ද? සංවේදීතාවය කියලා අපි ඒක සිංහලෙන් කියන්නේ. මේ සංවේදීතාවය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක හරියට මේ චිත්‍ර කෙනෙක් ඉතාමසියුම් ඇටේමකට බහිනවා වගේ. ගුරුසු ගුරුසු විදිහට ඒක ලකුණු දාලා කපාගෙන ඉන්නෙන් නම්බර 100 වැලි කඩදාසිය අයින් කරලා 40 දාලා බින්දුවට දාලා අරක ලස්සන ලස්සනට එන්නේ ඉන්න කපාන යනවා වගේ ආශ්වාසයේ මුලට ගියාට පස්සේ මේ මජ්ජි සූත්‍රයේදී ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ විදියට ගොරෝසුට අහුවෙන ස්පර්ශයේ ඒකාන්තයක් යම් දවසක ඉතාමසියුම් ස්පර්ශය ඇල්ලුවා නම් ඒකානික්කන්තය ඒක නිසා පස්සෝ ඒකෝන්තෝ පස්ස සමුදයෝ ඒකෝන්තෝ කියලා කියනවා. ස්පර්ශ කියන්නේ හුස්ම නැද කොටස අර ගොරෝසු අයිස්ටලක් වතුර දාපම වතුරෙන් මතු වෙන කැලල වගේ. ඒක දිගේ ගිහිල්ලා සියුම් තැන් ඇල්ලුවාට පස්සේ යෝගාවචරය ඉස්ලාමතාවත හුස්මේ මුලත් සමග මැද දෙක ගැනීමේ හැකියාව ඇති වෙනවා. ඉතින් මම මෙතනදී මම දන්නේ සංකීර්ණ වෙයිද කියලා මේකමයි රූපයක් දකින්නකොටම අල්ලගෙන ඒ රූපය නිල් පාටයි කහ පාටයි ඉත්‍ත්‍යාවක් පුරුෂයෙක් ළඟට එනවා දුරට යනවා කියලා මැදට යනකම් බලනවා කියන එකත් යන්ත්‍රේ නම් එකමයි සූත්‍රේ නම් එකමයි සමීකරණේ නම් එකමයි නමුත් අපිට පුළුවන් වෙයිද රූපයක් බලනකොට රූපේ බලන්න පටන් ගන්න තැන අල්ලන්නේ හරියනවා මොකද රූපේ දකිනකොටම ඒකට කෑදර වෙලා ඉවරයි ආශා වෙලා ඉවරයි. ඉතින් ඒක නිසා අපිට වෙච්ච සිංහදී බලන්න බෑ. නමුත් මම පොඩි ඉඟියක් දෙන්නම්. මම යන්න හදන ඉතාම සරල තැනilla වරෝසු තැනකට ඉඟියක් දෙන්න. අපි සක්මන් කරනකොට සක්මනේ කෙළවරට යනකොට අපි දන්නවා රූප බලන්න සිද්ධ වෙන්න තියෙන අවස්ථාව වැඩි. සතිය කැඩෙන්න තියෙන අවස්ථාව වැඩි. අර ගිහිල්ලා හැරෙනකොට. ඒ නිසා යම් කිසි කෙනෙක් සක්මන් කරනකොට මැදදී හොඳට වමක් පාසා දකුණක් පාසා හොඳට සතිය පිහිටවන ගිහිල්ලා හැරෙන්න ඉසල නතර වෙච්ච තැන දැනගත්තොත් දැන් මම මේ හැරෙන ටිකට මේ සතිය කැඩෙනවා. කැඩෙන්නේ මොකේද රූප බලන්න ගිහිල්ලා. ශබ්ද අහන්න ගිහිල්ලා. ගන්ධ රස පහස බලන්න ගිහිල්ලා. ඒ නිසා මම මේ වෙලාවේදී හොඳට ඒ ගිනිච්ච සතිය කඩා ගන්න නැහැ කියලා ඉන්නකොට කවුරු හරි එහා පැත්තෙන් මේ පැත්තට යනවා කියලා හිතන්නේ. යනකොටම සුද දකින්න. හැබැයි පළවෙනි දැක්මදී කියන්න බෑ ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද කියලා ඡායාව යනවා. ඒ ඡායාව යනකොටත් Tamanට චේතනා පිළිබඳ විනිශ්චයක් තියෙනවා. ඕන්නම් වම දකුණ ඉන්න පුළුවන්. නමුත් අපේ හිත ස්වභාවික වරණේදී ආරක්ෂාව පිළිබඳව අපේ හිත අවුරුදු 40,000කට වැඩි කාලයක් තත්ත්වගත වෙච්ච නිසා මේක අනතුරුද්ද කියලා බලන්න මෙහා පැත්තේ එල්ලෙන හොල්මන මගේ වැටේට අනතුරුද්ද කියලා බලන්න වම දකුණ බලන එක අස්සෙන් ඔත්තුකාරයෙක් පිට ඒ දෙවෙනි චිත්තක්ෂණයේදී ඒක තහවුරු කරගන්නවා මේ යනවද එනවද කහපාටද නිල්පාටද ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද කියලා. තුන්වෙනි චිත්තක්ෂණයේ ඒක ඇත්තමද කියලා සාතික කරනවා. හතරවෙනි චිත්තක්ෂණය තමයි විනිච්ඡක් කරන්න පුළුවන්. ඒ නිසා අවස්ථා හතරක් දෙනවා. වම දකුණ අතෑරලා නන්නත්තර වෙයි. ඒ නිසා යෝගාවචරය අල්ලගත්තොත් මේක කවදාකවත් එක චිත්තක්ෂණයකින් නෙවෙයි වෙන චිත්තක්ෂණ කීපකින් මේ චිත්තක්ෂණේ කියන්නේ මොකද්ද කියලා මගෙන් අහන්න එපා. ඒක කාලේ අඩුම සීමාව. ඒ නිසා යම් කෙනෙක් වම දකුණ කරගෙන ගිහිල්ලා හිත කැඩුනයි කියලා කියන්නේ වැරදි හතරක්ම සිද්ධ වෙනවා. වමෙන් දකුණේ ඒක කාය වාය කාය පොට්ටහබ්බේ තිබුණු විඥාණය චක්කු ප්‍රසාදයට යනවා. චක්කු විඥාණය බාඩපත් වෙනවා. පත්විච්ච ගමන ඒ දකුණදී සුද දකින්නයි කියලා අපේ පැත්තේ කියන්නේ සුද දැකපොදී තාවුරු කරගන්න නැමෙතත් ඒකට අවධානය යොමු කරන්න. ඒ දෙවෙනි ඔත්තුකාරයටත් 100% තොරතුරු ලබන්න බෑ. තුන්වෙනි ඔත්තුකාරය තමයි දෙවෙනි ඔත්තුකාරයා ගේන යෝජනාව ඉෂ්ටිර කරන්නේ සීල් එක ගන්න. ඔව් ඔව් හරි කියලා. හතරවෙනි කරන තමයි නිශ්චය දෙන්නේ. ඉතින් ඒක ඔය සාමාන්‍ය චිත්ත වීදියක මම අභිධර්ම කාරෙක් නෙවෙයි මම ඒක කිච් නෑ. නමුත් මේ දැන ගැනීම සඳහා මම මේ දෘත පෙන්නන්නේ භවංග උපච්ඡේද භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන කියලා මේ අවස්ථා හතර පෙන්නනවා මේක තමයි පාර්ලිමේන්තුට යෝජනාවක් ගෙනියපුවාම පාර්ලිමේන්තුව ස්ථිර කරන ක්‍රමය. අයවැය වාර්තා කරනකොට එහෙම. මේ මුදල් ඇමතිවරයා යෝජනාව ගේනවා. කථානායකවරයා අවස්ථාව දෙනවා. ඊට පස්සේ පළවෙනි සැරේ කියවනවා. ඊට පස්සේ ඡන්ද විමසනවා. ඡන්ද විමසුවට පස්සේ හරිනම් දෙවෙනි සැරේ කියවීම කරනවා. එක එක නගේ මට ඉදිරිපත් කරන්න දෙනවා. ඊට පස්සේ ඡන්ද විමසනවා. තුන්වෙනි සැරේ සවිස්තරව විස්තර අරගෙන මත විමසලා තුන්වෙනි සැරෙන් තමයි සභා සම්මත කරන්නේ. ඔය සෙල්ලමයි කාය ප්‍රසාදයේ ඉඳලා හිත චක්කු ප්‍රසාදයට මාරු වෙනකොට වෙන්නේ. නමුත් මේ භාවිත මනසක් නැති කෙනාට මේ ඔක්කොම පාට යොසුලෝ සිද්ධ වෙනවා. උනේ මොකද්ද කියන්න දන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයට කියනවා මේ සංසිද්ධිය හරියට අල්ලගන්න නම් පොඩ්ඩක් නැවතිලි වැඩ කරන්න. ගියේ පාර අපි ගුරුමි ගිය වෙලාවේදී මෙහෙදි අපි සක්මන ගොඩාක් උනන්දු කෙරෙව්වට මම පුද්ගලයෙක් වශයෙන් මම සක්මන් කරනකොට හරි වේගෙන් සක්මන් කරා. ඒ නිසා මගේ ගෝලියෝ හරිසෝ කොක්කොමලක් දුවනවා මං අතේ. ගුරුනාංශි දෝදුව කරනකොට ගෝලියෝ ගුරුනාංශි හිටගෙන කරනකොට ගෝලියෝ දුවදුව කරන එක නෙතියි. ඉතින් අර නිල්ල මෙහෙට ගියාට පස්සේ ඔක්කොමල බයින්න පටන් අරගත්ත. ඔහොම සක්මන් කරන්න එපා හිමිට කරන්න කියලා. ඒත් මයිත් එක ගිය කෙනෙක් කිව්වා ස්වාංශි ජීවිතේ ඉස්සරලාම බතාවට සක්මණේ පුදුමාකාර තොරතුරු වගේක් මට වැටුණා හිමීට කරපු නිසා. ඉතින් අපි යෝගාවචරයෙන්ට මේ දුවන ජෙනරේටර් එක පොඩ්ඩක් ස්ලෝ ඩවුන් කරන්න වෙනවා. මේකේ කෑම් එක කොහෙද තියෙන්නේ? දැතිරෝධේ කොහෙද තියෙන්නේ? පිස්ටන් එක කොහෙද තියෙන්නේ කියලා දැනගන්න. ඒක වෙන්න නම් භාවනා භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ වෙන්නේ නැහැ. දෙකේදි වෙන්නේ නැහැ. තුනේදි වෙන්නේ නැහැ. හතර පහ යනකොට එකේ දෙකේදී සත්‍ය හඳුනාගත්ත ධර්ම ගෞරවය පිළිහිටුවාගත්ත මේකට yaadena කෙනාට ඔන්න අල්ලලා දෙන්න පුළුවන්. මම හිතන්නේ අපි අද ඉන්නේ 7 වෙනි දවසේ විතර වගේ. වනිත් 6 වෙනි දවසේ. ඒ නිසා හොඳට මතක තියානින්ට මේ ආශාසයේ ගොරෝසු ස්පර්ශයේ ඉඳලා හට ගන්නා තැන සියුම් කරගෙන යන කතාවේදී කායානුපස්සනාවનો විස්තරය ගියාට ඇහි වුණත් කයේ තිබුණ හිත ඇහැට මාරු වෙනකොට ඒ සිදුවෙන වැඩපිළිවෙලත් සක්මන හොඳට දිරවගත්ත යෝගාවචරය සතිය ඇති කරගත්ත යෝගාවචරය මේ කියන බණ තේරුම් ගත්ත යෝගාවචරයට හැරෙන තැන කියලා කියන්නේ හොඳ අභ්‍යාසයක් කරදරයක් නෙවෙයි ප්‍රශ්නයක් නෙවෙයි දැන් බලාපොරොත්තු වෙනwidetilde වෙන්නේ මේකයි කියලා ඊට පස්සේ මම ආපහු යනවා දැන් ආනාපානෙට මෙතන මජ්ජේ සූත්‍රයේදී ਸਰවචනාංශයේ දේශනාවට සමාන්තරව වගේ යනවා ආශ්‍රද ප්‍රසාස ඇල්ලුවා නම් ඒක ස්පර්ශය ආශාසයේ මුල ඇල්ලුවා නම් ඒක අනික් කොන. එතකොට දැන් අපි කොන් දෙක ඇල්ලුවා. ආශාසයේ ඇල්ලුවා ඒ කියන්නේ ගොරෝසු පිටකොන්ද ආශාසයේ මුල ඇල්ලුවා මේ දෙක තමයි අන්තේ. එතකොට ඉතුරු වෙන්නේ ආශාසයේ ගෙවම් කරන පැත්ත. සියුම්මට ලාවට පටන් ගත්ත ආශාසයේ නාස්පුඩු පුරවාහන තන්දරන්තරන් යන දෙක දැන් අන්ත දෙක වශයෙන් තේරුම් කර කරලා දෙනවා මධ්‍යේ සූත්‍රයේ. ඊට පස්සේ දැන් මේ ආශාසය ගිවිලා යනවා. එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඒකට තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. එතෙන්ද කෙලින් යන්න බෑ. ඉතල මැදාල්ලලා ඊට පස්සේ මුලාල්ලලා පස්සේ තමයි අගට යන්නේ. මේක මුළු ලෝකෙම සිදුවෙන සෑම සංසිද්ධියකටම සමීකරණය. මැද මුල අග 3 2 1 3 මේකට සාමාන්‍ය උදාහරණයක් වශයෙන් කියනනම් අපි ස්කෝල් වල මේ තරඟ වාරාන්ත විභාග අවුරුද්ද පස්සේ විභාග කරලා තරඟ කරලා සම්දර්ශන කරලා නැත්නම් ওই මොනද ස්පෝර්ට් මීට්ස් කරලා තෑගි දෙනකොට නගන ස්ටේජ් එකක් තියෙනවා දැකලා තියෙනවද මන් දන්නේ පළවෙනිය මැද ඉන්නවා දෙවෙනිය වම් පැත්තේ තුන්වෙනිය දකුණු පැත්තේ එතකොට පළවෙනිය කියලා දෙන එක කරන්න දෙන්නේ මැද ඉන්නේ කාට දැන් ඊගාර්දෙන පැත්තේ ඉන්න කෙනා ඊගාර අනිත් පැත්තේ කරා මේ වගේම තමයි සංසිද්ධියක් අපි ඉස්සල්ලාම අල්ලන්නේ කොහොඳටම ගොරෝසු වුණාට පස්සේ අභාවිත කය කියන්නේ ඒකට අභාවිත සීලය කියන්නේ ඒකට අභාවිත චිත්තය කියන්නේ ඒකට අභාවිත ප්‍රඥාව කියන්නේ ඒකට ප්‍රශ්නයක් නැහැ එතනින් පටන් අරගෙන දැනගන්න ඕනේ දෙවෙන්නට යන දෙක කියලා කියන්නේ මුල එතන තමයි මුළු භාවනාවම තියෙන්නේ පළවෙනික අල්ලන්න බැන්නම් ඌ කාලකන් කතා කරලා වැඩක් නැහැ. ਉਹ බෙල්ල කපලා විසිකරන්න ඕන. යෝග ආචරයක් වෙන්නේ නැහැ. අනිත් ගානේ ආචාර්යවසත් අල්ලන්න බෑ නම් කරන්න බෑ. ආචාර්යවසත් අල්ලන්න බලුවන් කෙනා ඊගාට ගුරුවරයාගේ දක්ෂකම තමයි යායේ මුලට අද්දගෙන යන්නේ. මේකට යෝන්සුමංච කාර්ය කියලා කියනවා. මුලට අල්ල ගන්න පුළුවන් නම් දැන් කිනෝන්න ඔබ මැද අල්ලන්න පුළුවන්. මුල අල්ලන්න පුළුවන්. දැන් ඔබ අන්ත දෙක දන්නව නමුත් ගොයියෝ ගැලවුම් මාර්ගයේ තියෙන්නේ මුලත් නෙවෙයි මැදත් නෙවෙයි ඕක ගෙවෙන තැන. ඒක නිසා පස්සෝ ඒකෝ අන්තෝ පස්ස සමුදයෝ ဒුතියෝ අන්තෝ. ඒතර පස්ස සමුදය කියලා කියන්නේ අර ඇතිවෙච්ච උස්ම ගෙවෙන තැන. ඉතින් අවධානය යොමු කළ යුතු නෑ ඉබේම සිද්ධ වෙනවා. මුල අල්ලන්න සිව්මල්දී අල්ලන්න පුරුදු කරපු කෙනාට අර ගෙවි යන පැත්ත අල්ලන්න පුරුදු වෙනවා. ඒක දී ඇති සාධකයක්. මුල ඇල්ලීමේදී දක්ෂකම ඇති වෙච්ච කෙනා ඉබේම හම්බ වෙන දෙයක්. නමුත් මෙතනදී බුදුරජාණන්තු ප්‍රහෙලිකා ස්වරූපෙන් කියනවා උබ්බෝ අන්තේ විජිත්වාන මේ මුලත් මැදත් කියන අන්ත දෙක දැනගෙන මජ්ජේ මන්තාන ලිප්පති මැද අන්තයේ ඒ කියන්නේ මජ්ජිම් ප්‍රතිපදාවෙත් නොඇලී කියන වචනයක් පාවිච්චි කරනවා. දැන් ආස්වාසේ මැදත් ඇල්ලුවා මුලත් ඇල්ලුවා මේම කරගෙන කරගෙන යනකොට යාට අග අහුවෙන්න පටන් ගන්නවා. මේ අග විසෙයි උස්ම ගෙවෙන එක විසෙයි උදුමාකාර මායාවී තත්ත්ව පහළ වෙනවා. ඒ පහළ වෙනකොට ආනාපාන සති සූත්‍රය කියන්නේ පස්සම්බයං කාය සංකාරං අස්සසීසාමිති සික්කති පස්සම්බයං කාය සංකාර පස්සසීසාමි සික්කති කියලා ආස්වාසේ ප්‍රස්වාසේ මේ ගෙවන් වෙන තැන සංසිඳන තැන නැත්නම් ආස්වාස ප්‍රස්වාස ඇත්තටම ගෙවෙන තැන නැත්නම් ආස්වාසේ ගෙවෙන තැන නැත්නම් ප්‍රස්වාසේ ගෙවෙන තැන දැනගත්තාම පීති පරිසංවේදී අස්සසීසාමිති සික්කති පීති පරිසංවේදී පස්සසීසාමිති සික්කති කියලා එතන පුදුමාකාර පස්සනක් ප්‍රීතිය පහළ වෙන්න හේතු වෙන්න කරුණු පහළ වෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා සමහරට බය කරන දේවල්, කම්මැලි කරන දේවල්, නිදිමත දේවල් පහළ වෙලා ඒවට හිත වටගත්තේ නැති වුණොත්, දැන් මං ඉන්නේ මධ්‍යම ප්‍රතිපදා කියලා යෝගාවචරයට විශ්වාසයේ පහළ වුණොත්, දැන් මට පොට පෑදුනා කියලා දැනගත්තොත් මේ ප්‍රස්වාසයේ ගෙවීම, ආස්වාසයේ ගෙවීම නැත්නම් ආසත් ප්‍රස්වාසයේ දෙකම ගෙවීම භවනයේ ලකු ජාග්‍රහණයක් කියලා හිතෙනකොට කුල්මත් ගතිය, පිනායන ගතිය, ප්‍රබෝධය, තරුණ ප්‍රීතිය, නන්දිය පහළ වෙන්න පටන් ගන්නවා. වෛද්‍ය පිළිග පළගස්සල තියෙනවා පස්සනක් ප්‍රීතිය කියලා, කුද්ධිකා ප්‍රීති, කණිකා ප්‍රීති, උබ්බේකා ප්‍රීති, පරණා ප්‍රීති ආදි වශයෙන්. ජීව පහළ වෙනකොට ඇඟ නිකන් පොපියන්න ගන්නවා. නලියන්න පටන් ගන්නවා. ඉතින් මේක සමහරු බයට ගන්නවා, සමහරු හොඳ පැත්තට ගන්නවා. සමහරවිට හිතා ගන්න බැරි වෙනවා මේ ඇඟ නිකන් පොරි පුපුරනවා වගේ හැම තැනම පුපුරන ගන්නවා ඇස් පිල්ලම් ගහන්න පටන් අර ගන්නවා එහෙම නැත්නම් ඒක පැත්තක හෙල්ලුමක් එන්න පටන් ගන්නවා සීතල පදාස තේරෙන පටන් අර ගන්නවා নানা ආකාර දේවල් වෙනවා මොකද දැන් හොඳටම හිත අරමුණත් එක්ක එකලස් වෙලා අරමුණෙත් අන්තිම සියුම් කොටස් පේන්න පටන් ගන්නවා ඉතින් යෝගාවචරයා මේක මේ කිලවරකට මධ්‍යම ප්‍රතිපදාවට වැටලා දැන් එකලස් වෙලා තියෙන්නේ උන්වයි සිද්ධ වෙන වෙලාවේදී කයට වෙන දෙයක් වෙච්චාවයි කියලා කය පිළිබඳව මෝරණ හැඟීමෙන් හිටියොත් මේක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් කය පිළිබඳව ලොකු ආශාවකින් බැඳීමකින් ඉන්න කෙනාට මෙතෙන්දී හරි බයක් පහළ වෙනවා. පිස්සු හැදිගෙන එනවා දන්නෙත් නෑ. අංශභාග හැදිගෙන එනවා දන්නෙත් නෑ. අපස්මාර රෝගයක්ද දන්නේ නෑ. ඉඳපු ගමන් දඟලනවා ගැහෙනවා. ඇක්සිඩෙන්ට් බලනකොට අනික කට්ටිය ෂෝක් එකකට බහනා කරනවා මම විතරයි ගැස්සේ. ඉතින් ඒකකොට හරි ඇති වෙන තත්වේදී යෝගාවචරය කමඨහන සුද්ධ කරගත්තේ නැත්නම් හරි අපහසුතාවක් තියෙනවා. කමඨහන සුද්ධ කරගත්තට පස්සේ හොඳ පැත්ත පේන්න පටන් ගන්නවා. ප්‍රීති සුඛ වගේ. ඒක ඇලුනොත් වෙන්නේ මොකද්ද? මම මේක කියන්නම් භාවනා කරන්න ගිහිල්ලා මේ පැත්තට යනකොට කාම ලෝකේ ඇති උනාට වැඩි කාම හැඟීම් එන්න පටන් ගන්නවා. පුදුමාකාර විදියට හීනෙන් හෝ එළියේ හෝ හිතා ගන්න බැරි විදියට කුල්මත් වෙන්න පටන් ගන්නවා. යෝගාවචර හිතා ගන්න බෑ මම සිල් අරගෙන ඉන්නේ. භාවනාවත් හොඳට යනවා. නමුත් පුදුම විදියට ඉඳුරම් පින වෙන ගතියක් එනවා. මේක කියා ගන්න කෙනෙක් නෑ. හරි ලැජ්ජාවකටපත් වෙනවා. හැබැයි මේක කාමච්ඡන්දේ නෙවෙයි නැතනම් වස්තුකාමේ නෙවෙයි ක්ලේශකාමේ මතුවේ. වස්තුකාම කියන්නේ රූප බලන්න, ශබ්ද අහන්න, ගඳ බලන්න, රස බලන්න, ඒ වගේ ලැබෙන ආශාවට කියන වස්තුකාමයේ කියලා. දැන් මේ මතුවලා තියෙන්නේ ක්ලේශකාමයක්. ඒ කිලිසකාමේ ඇති උනේ අරමුණත් එක්ක හිත හොඳට එකලස් වීම නිසා ඇති වෙන මේ ප්‍රීති චෛතසිකේ සුඛ චෛතසිකේ ඒකත් අන්තිම භයානකයි. එහෙම නැත්නම් කම්මැලිකම වෙලා නීරස වෙලා ඒකාකාරී වෙලා ගියොත් ඒත් භයානකයි. ඒ නිසා මෙතන යන්න වෙන්නේ මහා සුළු සුළඟක් මැදින් යන කෙනෙක් වගේ. මහා ගිනි කන්දක් මැදින් යන කෙනෙක් වගේ. යම් කිසි කෙනෙක් එව්වට අහුනොත් හරි ලැජ්ජාවට සමහරුන්ට ඇත්තටම ගසාගෙනම යනවා. ඒ කාමයේ වැඩිවීම නිසා ස්වභාවික වස්තුකාමයට අහුවෙලා වැටෙන්නේ නැත්තුත් තියෙනවා. සමහරු ක්ලේශකාමයට අහුවෙලා කියා ගන්න බැරි වෙනවා. මෙතනදී මම දන්න එකක් තමයි මෙතනදී කමඨාන් සුද්ධ කිරීමේදී කාන්ත අපක්ෂේට හරි අසාධාරණයි මේක කියා ගන්න විදියක් නැහැ. පිරිමින්ද නම් ඕ මොනවාරි කියලා පිරිමි කෙනෙක් කතා කරනවා. ඒ නිසා මම ආදරෙන් ඉල්ලා හිටිනවා, දයාවෙන් ඉල්ලා හිටිනවා මේ කාන්තාවන් මේ වෙනකොට භවනාවේ මේ මට්ටම දැකලා තියෙනවනම් කරුණා කරලා සාසනීය නාමයෙන් මේ හැදෙන අයට මේ කාරණාවේදී පඬිච වෙන්න යන්න එපා, ගුරු වෙන්න යන්න එපා. ඒ අතට එක කතා කරලා කියලා දෙන්න ඕනේ. මේක උඹේ පුද්ගලික දෝෂයක් නෙවෙයි. මේ අරමුණ සියුම් වේගණ යනකොට අරමුණ හිත ඊටාම සියුම් දේවල් ආශ්‍රය කරන්න යනකොට ධර්මමය ප්‍රීතියක් පහළ වෙනවා. අපේ කඩප්පුලි හිත ඒක කාමයේ වශයෙන් කියවනවා. අපි දැකලා තියෙන එච්චරනේ. ඉතින් ඒ නිසා රූපම අවමව බලනවා. ශබ්ද මවමින් අහන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී මේ යෝගාවචරය ගැලවුනොත් සාසනයට ලොකු ලාභයක්. ගැලවුනේ නැත්නම් යා ලියන පොත්වල කියන සින්දු වල තියෙන්නම හරුප තමයි. බාගෙට තැම්බිච්ච ඇලේනේ. ඒක කියවන මිනිහත් අමාරුයි. මේක පන්නනවා කියන එක තමයි බුදුරජාණන් කියන්නේ මේ මැදවත් ඇලෙන්න එපා. ආශාසී මුලාලන්නත් එපා. මෙදාලන්නත් එපා. අග දකින්නකොට උඹට අම්මාගෙන් බීපු කිරි වලටත් වැඩිය සුඛයක් දැනේ. හැබැයි ඒකට අපේ හිත මේක කාමයට දාගන්න ඉඩ තියෙනවා. ප්‍රීතිය සුඛය කාමයට දාගන්න ඉඩ වුණොත් එතන ඇලුනොත් අර කාම වස්තු වල ඇලෙන මනුස්සයාට වැඩිය අමාරුකටපත් වෙනවා. මෙතන මොකද නොමිලේ හම්බ වෙන ඕන වෙලාව ගන්න පුළුවන් ජොලිය කකා ඉන්නවා. අංජල බනකොට ඇත්තටම කාම මිත්‍යාචාරයට වැටෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම වෙන සුකොබු බොගිත් ඇත්තට වැරෙන්නේ කියන්නේ. ඒ නිසා මෙතනදී ආරසා වෙන්නම් අපි ගුරුකුල වාදයක් අනුගමනය කරන්න ඕනේ. ගුරුවරයෙක් ආශ්‍රය කරන්න ඕනේ. අපේ પરම්පරාවක් තියෙන්න ඕනේ. මේ තරම් සියුම් දේ එහාට යන්න අපි ළඟ ක්‍රමසා විදි තියෙනවා. මේවට බුදුරජාන් වහන්සේ උපක්ලේශ කියලා හඳුන්වලා දීලා තියෙනවා. දස උපක්ලේශ පෙන්ලා දීලා තියෙනවා. මෙතෙන්ද යනකොට මේ දස උපක්ලේශ මතුවෙන්නේ හොඳ පිං ඇති හොඳට භවනා කරන සාර්ථක යෝගාවචරය. මාර්යලංවත් දෙනවා. ඉතින් ඒක පණිනවයි කියන්නේ ගියාම හැම ගුරුවරකෙම අහලා කරන්න බෑ. ඒක දන්න ඒ ගැන කියලා දෙන කෙනෙක් ඉන්න ඕන. ඉතින් ඒ නිසා ඕනම භාවනා පොතක් කරන මණ්ඩෝ මේ උපක්ලේශ 10 ගැන සඳහන් කළා තියෙනවා. මේ උපක්ලේශ 10 ඉක්මවනවා කියන එක භාවනාවෙන් කරන එකක් නෙමෙයි සම්මා දිට්ඨියෙන් කරන්න තියෙන එකක්. මේක යෝනිසෝමනසිකාණයෙන් කරන්න තියෙන එක. මේක දැනගෙන ගිහිල්ලා කරන්න. ඉතින් ඒක නිසා අටුවාචාන් වහන්සේලා සඳහන් කළා තියෙනවා මේක සිද්ධ වෙන හොඳ පිඤ්ඤති යෝගාවචෙන්ද හොඳටම යෙදිලා කරන අයට නමුත් කලාතුරකින් කරින් තමයි මේක හරියට තේරුමේ කොට වෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙන මේ ඇති වෙන මේ අවුලට ਸਰුවචානන්සි යොදන වචනේ තමයි ධම්මුද්දච්චේ කියන්නේ. අපිට උද්දච්චය කියලා කියන්නේ කැළඹෙන හිත. දැන් මේක කැළඹිල්ලවිලා තියෙන ධර්මයෙන්මයි. ඒ නිසා ධම්මුද්දච්චය කියන එක විස්තර කර විස්තර ඉතර ඇත්ද නැහැ අපි ත්‍රිපිටකේ බලන්න හොයනවනම් භාවනා ක්‍රම හතර ගැන කතා කරන සූත්‍රයක් අරගෙන කියවන්න සමත පූර්වංගම විපස්සනා විපස්සනා පූර්වංගම සමතය යුගනද්ද භාවනා සහ ධම්මුද්දච්ච නිබ්බිග්ගහිත මානස කියලා හතරවෙනි භාවනා ක්‍රමයක් කියලා. මේ අත දන්නවා සමතෙන් පටන් ගන්න විපස්සනා යන කට්ටියට සමත පූර්වංග විපස්සනා කියලා කියනවා. විපස්සනා පටන් ගන්න සමත යන එකනට විපස්සනා පූර්වංග සමති කියලා කියනවා. දෙක සමබර කරගෙන යන එකනට යුගනන්ද කියලා කියනවා. ධම්මොද්දච්ච විග්ගහිත මානස කියලා කියන්නේ දුරට භවනා කරනකොට මේක තැනකට එනවා. එතනදී පිනා යන ගතිය, කුඹදාලන ගතිය, ප්‍රීණනය ඉන්න පටන් අරගත්තාම මේක ධර්මයෙන් ඇතිවෙච්ච උද්දච්චය. දෝෂයක් නෙවෙයි මෙතනදී මේ නොඇලී ගත කරනවා කියන එක ඉතාම අමාරු දෙයක්. ඒ නිසා උබෝවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තං භූමි මහා පුරුෂෝති. බුදුහාම කියන මං හොඳට කියනවා මහා පුරුෂයයි කියලා. මෙතෙන්වත් ගිහිල්ලා ඒ ධම්මොද්දච්ච පහළ වෙලා නැත්නම් ඒ ප්‍රීති සුඛත් පහළ වෙලා ඒක ඇලෙන්නේ නැති කෙනාට මේක මායාව විසින් දෙන ලනුවක් බව දැනගෙන කල්යාණ මිත්‍රයන් අතර ප්‍රසිද්ධිය සාකච්ඡා කරලා මෙන්න මෙහෙම දෙයක් මට වෙලා තිනවා. ඒකට අනික් කෙනා දැනගන්න ඕනේ ගොඩ ගන්න. උදාහරණයක් වශයෙන් ගුරුසු උදාහරණයක් වශයෙන් කියනවා ස්වාමීන් වහන්සේනමක් පින්නපාත වරින්න උදේ ආරණ්‍යෙන් එළියට එන වෙලාවේදී පාත්‍රේ කරේ දාගෙන ඒ ස්වාමීන් වහන්සේට මතක් වෙනවලු අසවල් ගෙදර ලස්සන කෙල්ලෙක් කියලා. ওই කෙල්ල හැමදාම මට පින්නපාත බෙදෙනවා. බෙදන්නේ යනකොට මට මොන જાති කෙරුවක්වත් රාගෙ මතුවේ. ඉතින් මේ කන බතට වැඩිය හොඳයි නොකා ඉන්න එක. නොගිහිනුත් බෑ. කියලා අපි හිතන විතර්ක පංච පහනවා කියලා. එතකොට ඒ ස්වාමීන් කරන්නේ පාත්‍රේ බඩතුලේ හංගවගෙන හේම වාඩි වෙලා නතර වෙනවලු පාර. පිටිපස්සෙන් එන ආමඳුරෝ දැනගන්නවලු මේ ස්වාමීන් වහන්සේ තද බල විතර්කයකට යට වෙලා ඉන්නේ. ඉතින් අයිල පිටුටට්ටු කරලා කියනවා ආයුෂ්මතුනි මේ ආහාර ගවෙක්ටි දුක කියලා එකක් තියෙනවා. මේ ආහාර ටික හොයාගන්න ගියාම අපිට පිස්සු බඳුරෝ හම්බ වෙනවා, පිස්සු හරක් හම්බ වෙනවා, පිස්සු බල්ලෝ හම්බ වෙනවා, පිස්සු අස්සේ හම්බ වෙනවා. කාමයේ ඖෂධ දේවල් හම්බ වෙනවා. මේන් තොරව ආහාරයක් නැහැ. ඒක නිසා හිත හයි කරගෙන හිත කාමයේ දිර නොතබ අපි බුද්ධ පුත්‍රයෝ විදිහට ඉදිරියට යන් කියලා අර පස්සෙන් එන හාමුදුරුවෝ ඉස්සෙල්ලා එන හාමුදුරුවෝ තනවාඩන්නේ. ඒ වගේ තමයි යෝගාවචරණ අතර මේ භාවනා කරගෙන ගියයි කියලා නෑ ලෙස්සන දැන් හම්බ වෙනවා. ලිස්සුවත් තල්ල කැඩෙනවා. ඒකට එකම ක්‍රමයයි තියෙන්නේ ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්න. හැබැයි මේක භාවනා නොකරන කෙනෙක් එක්ක සාකච්ඡා කරුවොත් කොහොම හිටියද කියලා හිතන්න. මේනොත් මගේ චීන අවුරුදු 30ක විතර අත්දැකීමෙන් මම දකිනවා අද භාවනා කරන තරුණියන්ට භාවනා විශාල දක්ෂකම් තියෙනවා. කියපු ගමන් තංගාල ක්‍රමයේ අල්ලනවා. නමුත් මෙතෙන් ආවට පස්සේ අසරණ වෙනවා. මොකද ඒ තරමට දියුණු වෙච්ච කාන්තා පක්ෂයේ අඩුයි දැනුමුතුකමක් දෙන්න. ඉදිරිපත් වෙන්නේ නැහැ. අපිට ඕක කරන්න ගියොත් අපේ වැඩ පාළු වෙනවායි කියලා. පිරිමි කෙනෙක් ළඟට යන්නත් බැහැ. තව පිරිමි කෙනෙක් ඉන්ඩෝනේ කියලා බුදුහාමරෝ නීතියක් දාලා තියෙනවා. ඒ වගේ මේ පුරුෂයා මේ ස්ත්‍රියව වැරදියට පාවිච්චි කරනවා. මහා භයානක අකුසල කර්මයක් සිදු වෙන නිසා මේ කරුණ මම මේ ප්‍රසිද්ධ කරන්නේ පුද්ගලික දෝෂ නෙවෙයි බුදුහාමරෝ දේශනා කරන උබෝ අන්තේ විදිත්වාන අන්ත දෙක දැනගෙන මජ්ජේ මන්තාන ලිප්පති මේ මැද යනකොටත් ලෙසන දනක් අහුවෙනවා එතන ගැලෙන්න එපා අල්ලගන්න එපා ලෑස්තිලා යඬ අන්නේම ගියොත් හොඳට මහා පුරුෂයයි කියනවා එතකොට තණ්හාවට දෙවෙනි වතාවටත් තමන් වට ගන්න තියෙන අවස්ථාව නැති කරන්න පුළුවන්. මේක සිද්ධ වෙන්නේ ස්පර්ශය ගෙවෙන වෙලාවට. ස්පර්ශ නිරෝධයේදී. ඒ නිසා ස්පර්ශ නිරෝධය වෙනමයි කියන එක භෞතික ක්‍රියාවලියක් විතරක් නෙවෙයි අනපන ගෙවෙනවයි කියන එක මේ උඟ දෙන්නේ දැකලා තියෙනවා. ඒක අපි ගැන සතුටු වෙන්න ඕන. නමුත් මේ වෙලාවේදී රහවකට ඉන්න දෙන්නේ නැතුව ආශාවකට ඉන්න දෙන්නේ නැතුව මම ඉස්සරහට පස්සට යනවාද කියලා සැකයකට ඉන්න දෙන්නේ නැතුව නිින්දට වැටෙන්නේ නැතුව නීරස වෙන්නේ නැතුව මේක ගෙනියනවා කියන එක මේ ලෝකේ තියෙන බලවත්ම බාධක දිවීමේ තරගය. අපි ඉස්කෝලේ ස්පෝර්ට්ස් මිනිස්සුලෙම කරලා තියෙනනේ බාධක දිවීමේ තරඟ. ඊට වෙදී තාම අමාරු බාධක දිවීමේ තරඟයක් තමයි මෙතන තියෙන්නේ. ඒ සෑම ගිය කෙනාට බුදුරජාණන් කියන මහා පුරුෂයයි කියන. තාම නිවන් ලැබලත් නැ මොකක්වත් නැ මේ පළවෙනි වතාවට ඒ යෝගාවචරයේ අභියෝගයකට තනියම මුහුණ දෙනවා ධර්මේ නාමයේ. පළවෙනි වතාවට කරන දෙකෙත් කරන තුනෙත් කරන හතරෙත් කරන. වැට්ල තමයි සමාහලට ඒක සිද්ධ වීම හරහා බහුලීගත වීම හරහා වශීකර ගැනීම හරහා මේ ගමන ඉදිරියට යන්න මේ එක එකනාගේ තියෙන ශිල්පීය ඥාන ක්‍රමසහවිදි කියලා කියන්නේ. ඒක කියන ගැලවිඥාව කියලා එකක් තියෙනවා. ගැල විඥාව කියලා එකක් තියෙන ලෝකේ. අන්නේ ගැල විඥාව දැනගෙන තියෙනවනේ මේකට කියන්නේ සාමාන්‍ය බුද්ධිය කියලා. සාමාන්‍ය බුද්ධියත් හරියට යෙදෙන්න. යෙදුන් නැත්නම් භාවනා සාර්ථකත්වයේ යෝගාචරකේ ජීය චරිතේ ඝාතනය වෙන තැනක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා විපස්සනා භාවනා කියලා කියන්නේ ඒ වගේ මේ ධිටදම වේදිනිය වශයෙන් ඔක්කොම යකෞසල ගන්න වෙලාවක්. මතුරුලා යකෞසල ගන්න වෙලාවක්. අවශ්‍යවට පස්සේ දුවන්න එපා. එතකොට යකා පිටිපස්සෙන් එනවා. දැනගන්න ඕනේ මේ මතුරන්නේ මේ යකාට මේකයි විශ්ේම. ධම්මොද්දච්චේ එනවා. ධම්මොද්දච්චේ ආපහු අපේ පොත්පත්වල මේකට ක්‍රම කියලා තියෙනවා. ඒක නිසා භාවනා කරගෙන යනකොට සමහරට සමන් දෙවියෝ මතුවෙන්නේ ඉඳ තියෙනවා. විෂ්ණු දෙවියෝ මතුවෙන්නේ ඉඳ තියෙනවා. චක්‍ර දෙවියන් දෙවියන් මතුවෙන්නේ සේරම බොරු. ඕගොල්ලෝ එකට කෝවිල් මන්දිර හදාගෙන පඳුරු පාක්කුඩම් තියන්න පටන් අරගත්තොත් කවදාකවත් ඒක බුද්ධ පාක්ෂික වැඩක් නෙවෙයි මාර පාක්ෂිකයි. අද භාවනා ලෝකෙ පොඩ්ඩක් එළියට ගිහිල්ලා බලන්න මොන තරම් විකාර කරනවද කියලා. හැබැයි සාර්ථක භාවනා යෝගාවචර කියලා සතුටු වෙන්නේ නමුත් ඒගොල්ලන්ට මායя දීලා තියෙන ලනු නිසා ඒගොල්ල අතරමැදින් අතර කරන කූඩාරම් අටවගෙන නානා දේවල් කරනවා. ඒක නිසා සාසනයට ආසාවක් තියෙනවනම් තමයි ගැලවෙන්න ඕන නම් මතක තියාගන්න මේ යන ගමනේ මේ වගේ බොරු වලවල් කීපයක් හම්බ වෙනවා. පළවෙනි එක තමයි තීරණාත්මක අමාරු. නමුත් ඒකෙන් ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සෙත් ඒක එනවා. ඒක නිසා හොඳ නෑ මේක නොකියනවා නම් හොඳයි. නමුත් මම කියන්නම් මේ පැවිදි වුණාට පස්සේ භික්ෂුවක් තමන්ගේම විවේකී සඳහා කාලය ගත කරන එක 10කටත් ලාභයි භික්ෂුවටත් ලාභයි හොඳයිනේ. නමුත් භික්ෂුන් ඇතුළේ මොකද කරන්නේ? එයා හම්බෙච්ච විවේකේ නැසතර කරනවා. ඇසෙදකම් කරනවා. පුළුවන් බලන්න ගියෙකුට කිට්ටු කරන්න එහෙම කරන අහමුදු කෙනෙකුට ශ්‍රේෂ්ඨයි. අත තිබ්බොත් ආයෙ මොකුත් නැහැ අහමුදු කෙනෙක්. ඒක නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා භික්ෂුවක් කරන ඕනේ වැඩක් හරියනවා මහානකම ඇර. මහනකම විතරයි කරන්න බැරි. ඒ වගේ තමයි යෝගාවචරයටත් මිදින් ආවට පස්සේ හිතූපේතු සම්පත් පහළ වෙනවා. හැබැයි සෑම දෙයකින්ම කරන්නේ කාමයට බැඳීම. මේ දෙයකට මම මේ සිල් රැක්කේ. මේ දෙයකට මම සමාධිය වැඩිවේ. මේ දෙයකට මම ප්‍රඥා වැඩිවේ. මේ දෙයකට මම මේ කාය භාවනා කරේ මට මෙවුවා ඕනේ නැහැ. මට ඕන කළ තියෙන්නේ නිවන කියලා. ඒ අදිෂ්ඨාන ශක්තිය මේ වගේ වාසිදායක අවස්ථාවක මතු කරගත්තොත් මහා පුරුෂයි කියලා කියනවා. නමුතුංග දිනෙක ඔය ලාමක දෙයකට හිටු කරලා අන්තිමට අච්චර ලස්සන ධම්මේ ශාසනික වශයෙන් අම්බිකේ දායාදය අවුල් කරගන්නවා. එහෙම නැත්නම් මොහොන් කරගන්නවා. එහෙම නැත්නම් ඒක මම දන්න හොඳ වචනයක් කියනවා කලවම් කරගන්නවා. ඉතින් ඒක නිසා මේ ස්පර්ශයේ සංසිඳන එක ලීසි කියලා හිතෙනවා. ලීසි නෑ අතරම අමාරුයි. නමුත් මේ ස්පර්ශයේ සංසිඳන වෙලාවේදී චේතනා පහල කරගන්න නැතුව අරකට මේකට වැනෙන්න දෙන්නේ නැතුව මේක හරියට කඹේ ඇවිදිනා වගේ තනියේ දණ්ඩ යනා වගේ කෝච්චියේ තනි රේල් පිල්ලක යනා වගේ මෙද මාවත පවත්තගෙන යනවා කියන එක සාමූහික වශයෙන් අපි යෙදিলা කරලා එකිනෙකාට උදව් කරලා ගොඩ ගන්න පුළුවන් එකක් මිසක තනියම නම් බෑ. තනියම කරන්න බෑ. ඒ නිසා අපිට සාකච්ඡා කරන්න වෙනවා. සාකච්ඡා කර කර යන්න ඕන නිසා මේ ස්පර්ශාගේ ගෙවියාම සිද්ධ වෙන වෙලාව එනකොට යෝගාවචරයකට ලෑස්තිලා ගියේ නැත්තම් අර පිටියක් මැදපත්තු කර පහන් දැල්ල වගේ කිසිම වෙලාවක ඉහළටපත් වෙන්න එහාට වැහෙනවා මෙහාට වැහෙනවා එහාට වැහෙනවා මෙහාට වැහෙනවා සිදු වෙනවා. හරි වෙහෙසයි. නමුත් කවදා හෝ ස්පර්ශයන් ගිවං කරද්දී නොසලී ඒක දිගට පවත්නවා නම් ඒක මම හිතනවා ඒ පුද්ගලයාගේ සාසනයට බරපතල මිරිචකමක් ඇති කර දෙනවා. බාහිර සාසනයට දැන් අත්‍යවශ්‍ය පූර්වාදර්ශයක් වෙනවා. එනිසා ධර්මදේශනා මේ ශීල දිනාට මේ වගේ අවස්ථාවල් ඉදිරිපත් වෙන්නත් හේතු වේවා. ඉදිරිපත් වෙච්චහම මේ පැත්ත මේ පැත්ත අන්ත දෙකටපත් වී මැදමාවත දිගේ මේක දිගට මෙහෙවාගෙන යන්න ශක්තියක් වෙනස ධෛර්යයක් වෙනස බලයක් වෙනස පීඨ වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්මදේශනා නැත කරනවා. ශීල දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා.